Next, Honorable Kada Master, you have 7 minutes.
Bismillahir Rahmanir Rahim. Gauru Tavisalar Avargale, Nan Gamachikana Kulanilai Vivadathil, Pesa Kidaithathu Mihavum Mahizhchi Adaigiren. Gramiya Poruladhara Amaichikku Poruppaga Niyamikkappattulla Amaichar, Gaurava Arisan Amaichar Avargal, இவ்வமைச்சுக்கு சால பொருத்தமான விவசாய பின்பலத்தை கொண்ட சூழலில் இருந்து பாரிய அனுபவங்கள் பெற்ற சிறந்த பண்பாடான செயல்பாட்டு திறமிக்க ஒரு சிரேஷ்ட அமைச்சர் ஆவார். அதுபோல் இந்த அமைச்சு சார்ந்த நடவடிக்கைகள் எமக்கு இந்த நெல் சந்தைப்படுத்தும் சபை பிஎம்பி வடபகுதியில் இருக்கும் தங்களும் அங்கு களஞ்சியப்படுத்த வைக்கப்பட்டிருக்கும் நெற்களை அந்த பகுதிகளே வட பகுதியிலேயோ ஏனைய பகுதிகளைச் சேர்ந்தவர்களுக்கோ அங்கு களஞ்சியப்படுத்தப்பட்டிருக்கும் நெல்களை அங்குள்ள அரிசி ஆலைகளுக்கோ அல்லது அங்கிருக்கும் பலநோக்க கூட்டுறவு சங்கங்களுக்கு கூடாக அதை அரிசியாக்கி அந்த பகுதிகள் அரசாங்கம் நிர்ணயிக்கும் நிலையில் அவர்களுக்கு கொடுத்து அந்த பகுதிகளுக்கே அரசியலை விநியோகிக்கக்கூடிய ஒரு சூழ்நிலையை உருவாக்கப்பட வேண்டும். ஏனென்றால் இங்கு தற்பொழுது அரசியலின் விலைகள் ஒரு 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 ஒழுங்கற்ற முறையில் கூடுதலாக கூடிக்கொண்டு போகின்றது. அதற்கு அந்த ஏனென்றால் அந்த பகுதிகளில் இருக்கும் நெற்களை வந்து ஏனைய பகுதிகளை சேர்ந்த வியாபாரிகள் வந்து எடுத்துக்கொண்டு போகின்றார்கள். ஆனால் ஒரு நியாயமான ஒரு விலையை நிர்ணயிக்கும் பொழுது அங்கு பல அரசு ஆலைகள் இருக்கின்றது. அதுகளில் பல பலநோக்க கூட்டுறவு சங்கங்களுக்குரியதும் இருக்கின்றது. அந்த அடிப்படையில் அவ்வாறான சில செயல்பாடுகளை செய்தால் நல்லா இருக்கும் என்று எனது நிலைப்பாடு. அடுத்ததாக சொல்வதென்றால் அங்கு கூடுதலாக கால்நடைகள் வந்து கால்நடைகள் மக்களுக்கு வழங்கப்பட்டிருக்கின்றது. அதற்கு முதலில் பாராட்டுதல் தெரிவித்திருக்கின்றேன். இருந்தாலும் அங்கு வழங்கப்படும் கால்நடைகள் உற்பத்தி அதாவது பால் உற்பத்திக்காக வழங்கப்படும் கால்நடைகள் சம்பந்தமான ஒரு சரியான ஒரு தரவுகள் அடிக்கொருக்கா போய் கொடுக்கப்பட்டுள்ளது ஒழுங்காக நடக்கப்படுகின்றதா என்பது சம்பந்தமாக ஒரு ஒழுங்கான ஒரு தரவுகளை எடுப்பதற்கு அதிகாரிகளை நியமித்து அது சம்பந்தமான தரவுகளை எடுக்க வேண்டும். ஏனென்றால் அங்கு வழங்கப்பட்டுள்ள கால்நடைகள் அதாவது பசு மாடுகள் வந்து சரியான உரிய பாவனைக்கு பயன்படுத்தப்படுவதா என்பதில் பெரிய ஒரு கேள்விக்குறி இருக்கின்றது. அதை சரியாக பார்க்க வேண்டும் என்ற ஒரு நிலையும் எடுத்துக்கொள்ள வேண்டும். அதே போல் எமது பகுதிக்கு மிகவும் அதாவது எமது பகுதியிட அபிவிருத்திக்காக மிகவும் தங்களது அமைச்சு ஊடாக செயல்படுத்தப்படும் பொருளாதார மத்திய நிலையம் என்ற அடிப்படையில் அங்கு சென்ற முறை 200 மில்லியன் நிதி ஒதுக்கீட்டில் எமது பகுதிக்கு பொருளாதார மத்திய நிலையம் ஒன்று வந்தது. ஆனால் இன்று வரை அது எமது பகுதியில் உள்ள அனைவரும் அதாவது எமது பகுதிகளில் உள்ள பொதுமக்களின் பிரதிநிதிகளுக்குள்ள உள்ள பிரச்சனைகள் தான் அது அந்த பொருளாதார மத்திய நிலையம் அமைய வேண்டும் என்பதில் உள்ள பிரச்சனைகளால் அது இன்று வரை வராமல் இருக்கின்றது. ஒரு சரியா ஒரு நாளைக்கு நீங்கள் அந்த பகுதிக்கு வந்து இது சம்பந்தமா அனைத்து கட்சி அரசியல்வாதிகளுடனும்
பொடி வேலாவாக ඔබතුමාම දන්නවා අපි අපි දෙන්නම ගිහිල්ලා බැලුවා ඉස්සල්ලාම තාණ්ඩි කුලම ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටවන්න ස්ථානය. ඔව්. එතනදී පටන් ගත්ත ගමන්ම උතුරේ උතුරු පළාත් සභාව මගින් ඒකට විරුද්ධ වුණා. ඒගොල්ල කිව්වා මේක ඕමන්තේට අරයි යන්න ඕන කියලා. ඕමන්තේ මිනිස්සු ඉන්න ප්‍රදේශයක් නෙමෙයි. උතුරු පළාතේ මහමෙතුමා ඊට පස්සේ අපිට සීටීබී එක ළඟ ඉඩම ගන්න කියලා ඉඩ දුන්නා. ඒක ඒතන පටන් ගන්න යනකොට එතුමා නැවත සැරයක් කිව්වා එතන දෙනව නම් මාංකුලම වලටත් දෙන්න කියලා. අපි ඒ දෙපැත්තටම දුන්නා. ඔබතුමා දන්නවා අපි ඉන්විටේෂන් ගහලා ඔක්කොම කළා සීබී එකට මේක කොන්ට්‍රැක්ට් එක ඔක්කොම බාර දීලා ඒගොල්ලන්ට 120ක් ඇඩ්වාන්ස් එකකුත් දුන්නා. හැබැයි මුල් ගල් තියන්න පටන් ගන්න යනකොට ඕගොල්ලන්ගේ DCC එකෙන් එක තහනම් කරුවා. ඒක ඕගොල්ලෝ සාකච්ඡා කරලා දිනයක් දෙනකන් ඉන්න කිව්වා. මේ අවුරුද්ද පුරාම අපි මේ ආර්ථික මධ්‍යස්ථානය හදන්න ලොකු උත්සාහයක් දැරුවා.
அதுல நான் சொல்ல வர்றது என்னென்றால், ஒரு பொருளாதார மத்திய நிலையமை அமைக்கும் பொழுது அதற்குரிய இடவசதி போதிய அளவு இருக்க வேண்டும். தற்பொழுது காட்டப்பட்டுள்ள மதகு வைத்தோக்களும், தாங்கள் வர அதாவது அடிக்கல் வைக்க இருந்த மதகு வைத்தோக்களும் அதற்கு 5 ஏக்கர் ஒதுக்கப்படுவதாக தான் ஆரம்பத்தில் கூறப்பட்டது. திடீரென 2.5 ஏக்கராக மாற்றப்பட்டிருக்கின்றது. 2.5 ஏக்கர் ஒரு பொருளாதார மத்திய நிலையத்திற்கு காணாது.
அது
ஒரு உகந்தது இல்லைங்கிறதால தான் நாங்கள் தற்பொழுதும் சொல்கிறோம், வந்த அங்குள்ள அனைத்து, ஏன்னா நீ தற்பொழுது அமைச்சர் அவர்கள் வரும்பொழுது குறிப்பிட்ட ஒரு சில அரசியல்வாதிகளை சந்திப்பதை விட அனைத்து கட்சிகளையும் சார்ந்த அரசியல்வாதிகளையும் சந்தித்து இதுக்கு ஒரு ஒழுங்கான இந்த கால ஒழுங்கான ஒரு முடிவு எடுக்க வேண்டும். ஏனென்றால் அந்த பொருளாதார மத்தியம் தற்பொழுது தெரியும், தம்புள்ள பொருளாதார மத்திய நிலையத்தை எடுத்துக்கொண்டால் ஆரம்பத்தில் கிட்டத்தட்ட 6 ஏக்கர் வழங்கப்பட்டு இன்று அதுக்கு 10-12 ஏக்கர் இருப்பதாக நாங்கள் கேள்விப்படுகின்றோம். அப்பாறான ஒரு இடவசதியை கொண்ட ஒரு இடத்தில் அமைக்கப்பட வேண்டும். முதலில் 5 ஏக்கர் என்று சொல்லப்பட்டது, அது 2 ஏக்கரா எப்படி மாறுச்சுன்னு எங்களுக்கும் தெரியாமல் இருக்கிறது. அதனால அந்த மதகு வைத்த குளம் நகரை அண்டிய ஒரு பகுதியில் அமைக்கப்படுறதுதான் சால சிறந்தது. அந்த அடிப்படையில் முதலில் எடுக்கப்பட்டது மாதிரி தாண்டி குளமோ அல்லது மதகு வைத்த குளமோ சரி, ஆனால் மதகு வைத்த குளத்தில் அமைப்பதென்றாலும் 5 ஏக்கர் தருவதாக இருந்தது, ஏன் 2.5 ஏக்கரா மாறினது? அதுதான் நாங்கள் மாவட்ட ஒருங்கிணைப்பு குழு கூட்டத்திலும் சொல்லப்பட்டது, எங்களுக்கு 5 ஏக்கர் இடம் அங்கு தேவைப்படும் என்று. அந்த அடிப்படையில் அந்த 5 ஏக்கர் இடத்தை எடுத்து அந்த பொருளாதார மத்திய நிலையம் அங்கு அமைத்து தருமாறு மிகவும் விரைவாக.
தயாராக இருந்தோம். அந்த மாவட்ட அந்த பிரதேசத்திலேயே முதலமைச்சர்களுக்கும் பாராளுமன்றர்களுக்கும் இடையில ஏற்பட்ட பிரச்சனை காரணமாக அந்த முதல் திருப்பி திரைசேரிக்கு போயிட்டு இனி அடுத்த இந்த வருஷம் தான் நீங்க கதைச்சு பேசி எடுக்கணும்.
இந்த வருஷத்துக்காக என்னென்றால் நிதி சென்றாலும் என்னென்றால் நானும் சொல்ல வர்றது முதலமைச்சர் அவர்கள் காட்டிய அந்த இடத்திலோட முதலில் 5 ஏக்கர் தருவதாக சொன்னது 2 ஏக்கர் சொன்னதால தான் எங்க மாவட்ட ஒருங்கிணைப்பு குழு கூட்டத்தில் பிரச்சனை வந்துச்சு. இல்லாட்டி அந்த இடமும் சூட்டபிளாக எடுத்திருக்கலாம் நாங்கள். அதை தான் கூறுகின்றேன். ஒரு நாளைக்கு அமைச்சர்கள் வந்து அனைத்து பாராளுமன்ற உறுப்பினர்கள் வச்சு அந்த மாவட்ட ஒருங்கிணைப்பு குழு கூட்டத்தில் ஒரு முடிவு எடுக்கின்றோம். அந்த முடிவுகள் அமுல்படுத்தப்படுவதில்லை. அந்த அடிப்படையில் ஒரு நாளைக்கு அங்க வந்து ஏண்டா இந்த எமது பகுதிக்குரிய முக்கியமான அபிவிருத்தியை நாங்கள் இதை இழக்க முடியாது, அதால தயவு செய்து நாங்கள் திருப்பவும்
எமது
நகரை அண்மித்த ஒரு பகுதியில் அதுதான் சால சிறந்தது. ஏதோ ஒரு இடத்துல
அவசானத்தில்
வந்து இதை அமைத்து தருமாறு
ரோஹிணி குமாரி விஜயரத்ன மந்திரி துமி ஒபு துமியட்ட மினித்து ஹத்தரக காலத்தினோ
மூலாசனாருடமணி மம மேக அவஸ்தாவா கருகன்னுவா மாத்தலே திஸ்ட்ரிக்கே உபான் புத்கலே கேட்டியட்ட 1818 ஊவெல்லஸ் கரல்லட்ட நாயகத்தை துன்ன மாத்தலே சம்பந்தையாக தீன தேச துரோகியின் லெச நாம் கரலா திபுனு வீர கேப்பேட்டி போல வீரவரே ஏத்துலு விருவான் தேச துரோகியின் கியனக்கே நயங்கர்ல விருவான் விதியட நாம் கிரிம சம்பந்தேன் அதிகாரு ஜனாதிபதித்துமாட்ட சமஸ்த மாத்தலே திஸ்ட்ரிக் ஜனதா வேணுவேன் மம ஸ்தூத்திய புதகரணுமா மகே சுவாமி புருஷ එවකට මේ සඳහා විශාල කතාබහක් කතිකාවතක් ගෙන ගියා. අද එතුමා නැතත් ඒ සිද්ධිය සිදුවීම සම්බන්ධයෙන් මම නැවත වතාවක් අතිගරු ජනාධිපතිතුමාට මගේ ස්තුතිය පුද කර සිටිනවා. ඒත් එක්කම මෙතන නැතත් ද්‍රවිඩ භාෂාවෙන් කතා කළත් ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් තිබුණු මුදල් වෘත්තීය සමිති අර මුදල් වලින් 117ක පමණ ප්‍රමාණයක් අරගෙන போஸ்டர் ගහන්න ගත්ත හැටි මහින්දානන්ද ගරු හිටපු ඇමතිතුමා ගරු මන්ත්‍රීතුමා මෙතන නැතත් වතුකරේ ජනතාව දන්නවා ඒවා කොහොමද උනේ කියලා. එතුමට අමතක නම් ක්‍රිෂ්ණමූර්තිගෙන් අහන්න කියලා මං එතුමට මතක් කරලා දෙනවා. ඒත් එක්කම උතුරු නැගෙනහිර හා වතුකරය අරගත්තහම උතුරු නැගෙනහිර යුද්ධේ නිසා ඇතිවෙච්ච ප්‍රශ්න නිසා ඇතිවෙච්ච පීඩාවන් උතුරුකරයේ ජනතාවට ද්‍රවිඩ ජනතාවට තිබුණත් වතුකරය සැලකුවහම මේ මානව හිමිකම් කියන එක අහිමි වෙච්ච පිරිසක් විදිහට මම දකින්නේ. මූලිකම දේ වර්ගාඩි 100ක් ඇතුලේ තමන්ගේ
ඔබතුමීට තව මිනිත්තුවක් කාලයක්
තියෙන්නේ. ඒ නිසා වතුකරේ ජනතාව නියෝජනය කරමින් එදා මෙදා තුර මොනතරම් මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවට ආවත් ඒ ජාතිය නියෝජනය කරත් ඒ පන්තිය නියෝජනය නොකිරීම ඒ ජනතාවගේ ගැටලු නොවිසඳීමට හේතුවක් වුණා කියලා මම මේ වෙලේ මතක් කරන්න ඕනේ. සියලු දෙනාම තමන්ගේ වෘත්තීය සමිති තර කරගත්තා මිසක වතුකරේ ජනතාවගේ ගැටලු මෙතෙක් කාලයක් විසඳුවේ නැහැයි කියන එක මම මේ සභාවට මතක් කරලා දෙනවා. නමුත් මං හිතනවා දිගම්බර ගරු ඇමෙත්තුමාවත් එසේ නොකර තමන්ගේ කාර්යභාරය හඳුනාගෙන කටයුතු කරයි කියලා ඒ අයගේ අවශ්‍යතාවයන් අයිතිවාසිකම් දිනා ගන්න. නව රජය ගිය වසරේ මිලියන 1300ක් වෙන් කරා. මේ වසරේ ඒ සඳහා මිලියන 3000ක් වෙන් කිරීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම නීත්‍යානුකූල ඔප්පුව ලබා දීලා නව රජයේගත් අමාත්‍ය මණ්ඩල තීරණයේ සම්බන්ධයෙන් වතුකරේ ජනතාව වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. නමුත් පසුගිය වසරේ මාතලේ දිස්ත්‍රික්කයට මුදල් වෙන් කරනකොට කුඩම්මාගේ සැලකිලි ලැබුණාදෝ කියලා මට සැකයක් තියෙනවා. ඒ නිසා එන වසරේ හෝ මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මීට වඩා ප්‍රතිපාදන වෙන් කරන්න කටයුතු කරන්න විශේෂයෙන් අපේ දිස්ත්‍රික්කයට විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමා. අපේ දිස්ත්‍රික්කයේ වතුවල එදා සුද්දාගේ කාලේ හදපු වතු කාමර තාම තියෙන්නේ. ඒවා මේ වැස්ස නැති හින්දා මන් දෙයන්න කියනවා. අනික් ප්‍රදේශවල ජනතාව වැස්ස බලාපොරොත්තු වුණත් ඒ ජනතාව සතුටු වෙනවා ඇති වැස්ස නැති එක ගැන. මොකද කුඩයක් අටවගෙන ඇතුලේ ඉන්න වෙලා තියෙනවා. ඒ නිසා ජල පහසුකම්, පානීය ජලය, සනීප ආරක්ෂක පහසුකම්, ඒ වගේම වතු රෝහල් ඒ කාලේ
තිබුණා.
නමුත් අද ඒ තත්ත්වේ නැති වෙලා ගිහින් තියෙනවා. දේකයස් වල සෙන්ටර්ස් වල තත්ත්වයක් ඒ විදිහමයි. ඒ නිසා විශේෂයෙන් මේ යටිතල පහසුකම් ලබා දෙන්න
කටයුතු
කරන්න කියලා මා ඉල්ලා සිටිනවා.
භවිෂ්‍යතේ මීළඟට ගරු තාරරත් බස්නායක මහත්තයා ඔබතුමාට මිනිත්තු 15ක් කාලයක් තියෙනවා.
මුලාසරණ ගරු මන්ත්‍රීමනි, මගේ හිතවත් මන්ත්‍රීමා මුලාසන ඉන්න වෙලාවේ කතාන් ලැබීම සතුටු වෙනවා. 2017 අයවැය විවාද අවස්ථාවේ අමාත්‍යාංශ කීපයක වැඩිහිටි කතා කරන වෙලාවේ විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය පිළිබඳව විවිධ අදහස් යෝජනා අපේ මේ සභාවේ ගරු මන්ත්‍රීතුමාලා තුමියන්ලා ඉදිරිපත් කරා. විශේෂයෙන්ම මේ අපේ අමාත්‍යාංශය පිළිබඳව මීට පෙර අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍යවරයා එතුමාගේ කතාවේදී පැහැදිලි කරලා කිව්වා මේ අමාත්‍යාංශයට ආයතන හතරයි තියෙන්නේ. එකක් අමාත්‍යාංශයේ කටයුතු, ඒ වගේම ICT එක, ඒ වගේම ටෙලිකොම් සහ මොබිටෙල්. ටෙලිකොම් ආයතනත් මොබිටෙල් ආයතනත් පෞද්ගලික අංශය තමයි තියෙන්නේ. මම හිතන්නේ ඒ හැරුණුකොට ICT ආයතනයත් පෑ මාත්‍යංශන් කරන කාර්යභාරයන් තුළ තමයි විශාල වශයෙන් රජයට කැලිම දායකත්වය දීලා කටයුතු කරන්නේ. මම හිතන්නේ විශේෂ අවධානයක් යොමු වුණේ අපේ අමාත්‍යංශ යක්ෂයේ උදෑසන ඉඳලම අපේ මේ ගෞරවනීය අපේ මාධ්‍යවේදී සහෝදරවරුන්ට මේ ටැබ් අන්තරේ ලබා දීම පිළිබඳව, ඒ සඳහා මුදල් අය කර ගැනීම සම්බන්ධව විවිධ අදහස් යෝජනා මතු වුණා. ඒ පිළිබඳව කැබිනට් අමාත්‍යතුමා දැනුවත් කරා. විශේෂයෙන්ම අපේ හිතවත් මාධ්‍යවේදී සහෝදරයන්ට මේ තාක්ෂණය ඉතාමත් අත්‍යවශ්‍යයි. මාධ්‍යවේදී සහෝදරයන්ට පමණක් නෙමෙයි, විශේෂයෙන්ම මගේ කතාවේදී මම පැහැදිලි කරන්න, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉගෙන ගන්න දරුවන්ගේ සිට මේ රටේ සෑම පුරවැසියෙකුටම තාක්ෂණය අවශ්‍යයි. එනිසා ඒ තාක්ෂණයත් එක්ක ඉදිරි ලෝකයේ ගමන් කරන්න අපේ රට සාක්ෂරතාවයෙන් ඉහළ තියෙන රටක් හැටියට මේ පරිගණක ශාස්ත්‍රතාවයත් ඒ තාක්ෂණය ඔස්සේ ගමන් කළ යුතුව තිබෙනවා. එනිසා අප අමාත්‍යංශය යටතේ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අවස්ථාවේ මම හිතන්නේ අපේ මාධ්‍ය සහෝදරයන්ටත් මේ ටැබ් යන්ත්‍රය ලබා දීලා ඒකට කුතුහලයක් ඇති වුණා. මේකට මිල අය කිරීමක් සම්බන්ධව මම දන්නේ හරෙන් ප්‍රාන්දු කැබිනට් අමාත්‍යවරයා අපේ මේ සහෝදර මාධ්‍යවේදීන්ට විශේෂයෙන් අපේ අමාත්‍යංශය යටතේ අපිම තමයි ඒ අයට මේ ටැබ් යන්ත්‍රය ටැබ් පරිගණකය ලබා දෙන්න කටයුතු කරේ. හැබැයි මේක ලබා දීමේදී මේකට අවශ්‍ය ඒ පහසුකම් ලබා දීලා තියෙනවා මොබිටෙල් ආයතනය හරහා ලබා දීලා තියෙනවා. මේකේ ලොකු ගැටලුවක් නැහැ. මම හිතන්නේ සමහර අදහස් දක්වපු සමහරක් මන්ත්‍රීතුමල්ලා බොහොම හරි ආදරෙන් මාධ්‍යවේදීන් පිළිබඳව කතා කරා. බොහොම හරි අපහසුතාවයක් නම් ඒ අයපත් වුණා වගේ කතා කරා. මේක හැබැයි ඉතින් ඒ අයට මාධ්‍ය සහෝදරයන් පිළිබඳව එදත් එහෙම කතා කරා නම් එහෙම ආදරයක් මාධ්‍ය සහෝදරය ගැන තිබුණා නම් සමහර මාධ්‍ය සහෝදරයන්ට ඉතිහාස අත්විලා තියෙන ඉරණම් එහෙම වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපේ කැබිනට් අමාත්‍යතුමාත් අපිත් අපේ අමාත්‍යංශෙත් බොහොම සංවේදීව මේ අය පිළිබඳව බලලා මේ අවස්ථාව ලබා දෙන්න කටයුතු කරේ. එතුමාම ලිපියකින් යවලා ඒ සඳහා මේ අය අත්සන් කරලා තියෙනවා. මේ සඳහා මුදල් ලබා ගැනීමක් දැඩි ලෙස බරපතල ලෙස අපි ලබාගෙන නැහැ. මේ ටැබ් යාන්ත්‍රය අපි ලබා දුන්නේ නොමිලේ. හැබැයි මතක තියාගන්න ඕනේ මේ මොබිටෙල් ආයතනය කියන්නේ පෞද්ගලික ආයතනයක්. එනිසා මේ මොබිටෙල් ආයතනයෙන් මේ ලබා දෙනකොට ඒ සඳහා රුපියල් 880ක මාකට් වැලියුවක් එක ලබා ගන්නවා. මේක පවත්වාගෙන යන්න. මොකද අවුරුද්දෙක ගිවිසුමක් යටතේ මේ ආයතන දුන්නාම මේ ආයතනය විසින් ක්‍රියාත්මක කරගෙන යන්න ඒ මුදල් ලබා ගන්නවා. හැබැයි ඒකට අවශ්‍ය පහසුකම් ටික ලබා දීලා තියෙනවා. ප්‍රී වොයිස් බන්ඩල් 200 මොබිටෙල් ටු මොබිටෙල්, ප්‍රී SMS බන්ඩල් 1000 මොබිටෙල් ටු මොබිටෙල්, ඒ වගේම ප්‍රී ඩේටා බන්ඩල් 3GB, ඒ වගේම ප්‍රී ඩිවයිස්, මේ වගේ දේවල් අපි ලබා දීලා තියෙනවා. හැබැයි මේ මුදල් විශාල ප්‍රමාණයකින් මේවා අපි ලබා ගන්න මේ තියෙන සීමාවට තමයි මේ ආයතනය විසින් කටයුතු කරලා ලබා දීලා තියෙන්නේ. හැබැයි මේ සීමාවෙන් ඔබට ගිහිල්ලා ඒ සඳහා යනවා නම් මම හිතන්නේ ඒකට ඒ මුදල අය වෙනවා. නමුත් මේ පිළිබඳව ප්‍රායෝගික ගැටලු කීපයක් තියෙනවා. ප්‍රායෝගික ගැටලු කීපයක් තියෙනවා. මොකද මේක සිංගර ආයතනයත් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙන මොබිටෙල් ආයතනේ. ඒ අය සිංගර ආයතන යම් මිලදී ගැනීම ගන්න ගිහම යම් ප්‍රශ්නයකට මුහුණ දීලා තිබුණා. ඒක අපි පිළිගන්නවා. ඒක පිළිගන්නවා. ඒ ඇයට යම් අපහසුතාවයකටපත් වුණා අපේ මාධ්‍යවේදී. ඒ වගේම මේ සම්බන්ධව ඒ යම් කරුණු ඉදිරිපත් කිරීමේදී අපට ඒ සඳහා වුණ දැනුවත් කරන්න මොබිටෙල් ආයතනයත් අපිත් ඒක රාශිය වෙලා අපට ඒ පිළිබඳව හරි දැනුවත් කිරීමක් අපට කරන්න බැරි වුණා. ඒක අපි පිළිගන්නවා. එනිසා ඇමතුමත් මමත් අපි මොබිටෙල් ආයතන අපි සාකච්ඡා කරේ උදේම. ඒ අපේ ඉන්න මාධ්‍ය සහෝදරුත් එක්ක අපි කතා කළා. හෙට උදේ 10ට එතුමන්ලත් එක සාකච්ඡාවක් කරලා එතුමන්ලා බලාපොරොත්තු වෙන දේ මොකද්ද? එතුමන්ලා මේකෙන් යම් අපහසුතාවයක් පත්වලා තියෙනවා නම් විශේෂයෙන්ම ඒකට කැමති ඇමතුමත් මමත් මැදිහත් වෙලා ඒ යම් ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා නම් ඒක විසඳා දෙන්න අපි කටයුතු කරනවා. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ නිසා අපි මේ ඇමතුමත් අපිත් මේ අයට මේ උදව් කරන්නේ මේ තාක්ෂණයත් ගැන ලෝකේ මේ අයටත් ඒක ලබා දීලා ඒ හරහා ඒගොල්ලන්ගේ ඒ අයගේ තමන්ගේ ඒ අවශ්‍යතාවය ඒ තාක්ෂණය ලබාගෙන ඒ සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මම ඊට වඩා ඒ පිළිබඳව දීර්ඝ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන් අපේ අමාත්‍යංශය යටතේ. අපේ අමාත්‍යංශය අනිකුත් අමාත්‍යංශ වගේ නෙමෙයි. අපේ අමාත්‍යංශය අලුත් දේවල් නිර්මාණය කරමින් මේ ඩිජිටල්කරණය කිරීම තමයි අපේ අමාත්‍යංශයේ මූලික අරමුණ. ඒක අධ්‍යාපන ශාස්ත්‍රය වෙන්න පුළුවන්, රාජ්‍ය ශාස්ත්‍රය වෙන්න පුළුවන්, පුරවැසියන් ගත්තම මේ රටේ හැම කෙනෙකුට මේක බලපාන. එනිසා අපේ අමාත්‍යංශය මේ වැඩපිළිවෙල තුළ ක්‍රියාත්මක කරනකොට අපේ අමාත්‍යංශයට අලුතෙන් සැලසුම් හදන්න තියෙනවා, අලුතෙන් ව්‍යාප්ති සකස් කරන්න තියෙනවා. මේවා සකස් කරලා මේවා පරණ අවුරුදු ගණනක් තිස්සේ එන ව්‍යාප්ති නෙමෙයි. මේක දිනෙන් දින වෙනස් වෙනවා. මේ සඳහා අවශ්‍ය පසුබිම අපි සකස් කරන්න ඕන අමාත්‍යංශයක් ඇටියෙත්. එනිසා මේ අමාත්‍යංශය හරහා සුවිශාල ලෙස වැඩ කොටස් රාශියක් විශේෂයෙන්ම ICT ආයතනය හරහා අපි ව්‍යාප්ති 64ක් මේ වෙනකොට අවශ්‍ය කටයුතු කරන්න ආරම්භ කරලා තියෙනවා. මේවා ක්‍රියාත්මක වෙන්න ටික කාලයක් යනවා. මේවා ක්‍රියාත්මක වෙන්න ටික කාලයක් යනවා. ඒ සඳහා 2017 වර්ෂයේ තමයි මේවා මේ මේ ව්‍යාපෘති 64 ප්‍රතිඵල මේ රටේ සෑම පුරවැසියෙකුට ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. ඒ වගේම අපේ අමාත්‍යංශය යටතේ. අපේ අමාත්‍යංශය යටතේ විශාල වැඩ කොටස් රාශියක්. මිලියන 15,000ක් බිලියන 15ක් මේ වර්ෂය සඳහාපත් ලැබිලා තියෙනවා. නිසා අපේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කරන විශේෂයෙන්ම පාසල් පරිගණක විද්‍යාගාර ව්‍යාපෘති අපේ අමාත්‍යංශය ක්‍රියාත්මක කරන. මම දැන් ග්‍රාමීය පාසල් පරිගණක ශාස්ත්‍රය දිනු කරන්න ඕන. ඒක දිනු කළ යුතුයි. මොකද සාක්ෂරතාවය අතින් අපි ඉහළ වුණාට පරිගණක ශාස්ත්‍රතාවය අතින් අපි පල්ලෑ මට්ටමක ඉන්නවා. අපි ඒක ග්‍රාමීය වශයෙන් අපි දිනු කරන්න ඕන. එකපාරට අමාරුයි. මේ ක්‍රමවේදයන් අපි එකපාරට සැලසුම් කරලා එකපාරට ක්‍රියාත්මක කරන්න බෑ. මේක ඩිජිටල් කරණයක් එක්ක යන්නේ පරිගණකයක් එක්ක යන්නේ. එනිසා මේ පහුගිය අවුරුදු කීපය තුළම අපි ක්‍රියාත්මක කරනවා 2007 ඉඳලා 2015 දක්වාව ඉස්කෝල 700කට පාසල් විද්‍යාගාර ලබා දීලා තියෙනවා. ඒ වගේම 2016 වර්ෂයේදී මේ වර්ෂයේදී රුපියල් මිලියන 250ක් අපි වෙන් කරා. මේ පාසල් සඳහා අපට ලැබිලා තියෙනවා වෙන් කරලා. ඒ සඳහා අම්පාර කෑගල් රත්නපුරා කල්තොල දිස්ත්‍රික්කවල විද්‍යාගාර සම්පූර්ණ වෙලා තිබුණා. ඒ අංග සම්පූර්ණ කරන විද්‍යාගාර 44ක් සම්පූර්ණ කරන්න හැකියාව ලැබුණා. ඊට අමතරව තවත් දිස්ත්‍රික්ක උතුරු සහ නැගෙනහිර ඇතුළත්ව අනෙකුත් විද්‍යාගාර 59ක් ඉදිවෙමින් පවතිනවා මේ වෙනකොට. ඉදිවෙමින් පවතිනවා. ජනවාරි අවසාන වෙනකොට අපට මේ පාසල්වල දරුවන්ට මේ අවශ්‍යතාවය ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඒත් එක්කම මේ පාසල් ආවරණය කරන්න පාසල් ආවරණය කිරීම මේ ගුරුවරුන්ට අවශ්‍ය තාක්ෂණය ඕන. ඒ ගුරුවරුන්ට. ඒ සඳහා මේ වෙනකොට 1400 ආසන්න සංඛ්‍යාවකට පරිගණක පුහුණුව අපි ලබා දීලා තියෙනවා. පරිගණක පුහුණුව ලබා දීලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම යාපනය හා මන්නාරම කියන දිස්ත්‍රික්කවල තොරතුරු තාක්ෂණ උද්‍යාන සංවර්ධන ඇති කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. මේ වෙනකොට ඒ අවශ්‍ය නඩත්තු කටයුතු අපි ක්‍රියාත්මක කරනවා. මේ වෙනකොට අපි අධීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරනවා. ඒ වගේම 2018 වර්ෂයේදී ලබන වර්ෂයේදී අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන මේ පාසල් පරිගණක සංඛ්‍යාව තව වැඩි දියුණු කරා. පාසල් 100ක් අපි මේ පහසුකම් ලබා දීලා ග්‍රාමීය පාසල් විශේෂයෙන්ම පළාත් සභාවට ආයතන ගැනෙන මේ පාසල්. ඒ සඳහා මිලියන 400ක් අපට වෙන් කරලා තියෙනවා. ඒ නිසා මේ වෙනකොටත් ඒ අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම නනසල මධ්‍යස්ථාන වගේ. නැත්නම් නනසල මධ්‍යස්ථාන හරහා සමහර ප්‍රදේශවල ඒක අකාර්යම ද උනත් මේ වෙනකොට ලංකාවේ 500කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා සක්‍රීය ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා ජේෂ්ඨ පුරවැසියන්ට මේ තොරතුරු තාක්ෂණය ලබා දෙන්න. තරුණයන්ට වගේම ඉගෙන ගන්න දරුවන්ට වගේම
ඕඩර් ප්ලීස් කරු කතා නැතුවා මූලාශ්‍රයෙන්.
එනිසා අපි ජේෂ්ඨ පුරවැසියන්ට මේ තොරතුරු තාක්ෂණය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හැම ශිෂ්‍යයෙකින්ම අධ්‍යාපනය ලබන දරුවන්ට ඒ වගේම තරුණ සහෝදර සහෝදරියන්ට ඒ වගේම ජේෂ්ඨ පුරවැසියන්ට. මොකද එහෙම මේ හැම ශිෂ්‍යයෙකින්ම හැම කෙනාටම මේ තොරතුරු තාක්ෂණය ලබා දෙන්න කටයුතු කරන්න ඔද ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා. අපේ රටේ අපි රාජ්‍ය ආයතන ගත්තාම රාජ්‍ය ශේෂ්ත්‍රයේ 115කට ආසන්න ප්‍රමාණය රාජ්‍ය සේවයේ නිරත වෙනවා. රාජ්‍ය ශේෂ්ත්‍රයේ නිරත වෙනවා. මේ රාජ්‍ය ශේෂ්ත්‍රයේ සියලු ඒකාබද්ධ කරලා මේ ඩිජිටල් කරන්නේ හරහා ජනතාවට ඒ අවශ්‍ය පහසුකම් ඉතාමත් කඩිනමින් ලබා දෙන්නත් ඒ සඳහා අවශ්‍ය කටයුතු ඉතා කඩිනමින් ශීඝ්‍රයෙන් ලබා දෙන්නත් වැඩපිළිවෙළක්. ඒ නිසා අපේ අමාත්‍යංශය හරහා ඒ වගේම ස්වදේශ කටයුතු අමාත්‍යංශයත් එක්ක අපි ඒකාබද්ධව සාකච්ඡා කළා. විශේෂයෙන් මේ බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන් අතර තියෙන තොරතුරු තාක්ෂණයේ භාවිතය ඉහළ නැංගීම ග්‍රාම නිලධාරී ව්‍යාපෘති හැටියට පාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න අපේ ග්‍රාම නිලධාරී ගත්තාම ග්‍රාම නිලධාරියා තමයි ඒ ග්‍රාම සේවය වසමේ ඒ ප්‍රදේශයේ ප්‍රධාන පිළිගත්ත පුජ්‍යලයා. ඔව් හරහා තමයි සියලු තොරතුරු ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබිලා එක දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ අර අදාළ අවශ්‍ය අමාත්‍යංශ වලට අදාළ දෙපාර්තමේන්තු වලට යොමු වන්න. එනිසා මෙතනදී විශේෂයෙන්ම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂයෙන්ම මේ සඳහා අපට පූර්ණ දායකත්වය ලැබුණා. එතුමාගේ සහයෝගය, ඒ වගේම අග්‍රමාත්‍යතුමාගේ සහයෝගය,
ගරු මන්ත්‍රීතුමාට විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
ඒ වගේම මේ කටයුතු ක්‍රියාත්මක කරා. එනිසා අද මේ වර්ෂයේදී අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හතරක් තෝරගෙන මේ පයිලට් ටැක් හැටියට මේනුව ක්‍රියාත්මක කරගෙන යනවා. අපි ඒ ග්‍රාමීල්ලාරි කොට්ටාස හතරෙම අපි මේ කටයුතු කරලා ලබන වර්ෂයේදී අපි මේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. අපි මිලියන 682ක් මේ සඳහා වෙන් කරලා තියෙනවා. එනිසා ඉදිරියේදී අපි ඒ ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අර ජනතාවට අවශ්‍ය පහසුකම් ටික ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපේ ගරු මන්ත්‍රීතුමාලා කතා කරා, අනුරු කුමාර ඉසානායක ගරු මන්තුමා කතා කරලා මේ පිළිබඳව කතා කරා. වතුකරේ ජනතාව පිළිබඳව එදා පරිගණක ශාස්ත්‍රයේ 8ක් වගේ තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න කියලා. ඒ වගේම අපේ තිලකරාජා ගරු මන්තුමා, දෙමළ සඳානි ගරු මන්තුමා කතා කරා මේ වතුකරේ අධ්‍යාපනය පිළිබඳව. ඒ වගේම වතුකරේ ජනතාවට ඒ අවශ්‍යතාවයන් මේ තාක්ෂණය ලබා දෙන්න කියලා. විශේෂයෙන්ම හරින් ප්‍රාන්තු ගරු අමාත්‍යතුමා නියෝජනය කරන බදුළු දිස්ත්‍රික්කය වගේ ඌව පළාත් තුළ මේ වතුකරේ ජනතාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ඉදිකරන්න අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරලා තියෙනවා. මේනකොට පාසල්වල ඒ අවශ්‍ය පරිගණක ශාස්ත්‍රය විහෙළණම් වන්නේ අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඒ අවශ්‍ය කටයුතු අපි ක්‍රියාත්මක කරනවා. ඒ නිසා විශේෂයෙන්ම වතුකරේ ජනතාවට වගේම උතුරු නැගෙනහිර ජනතාවට සමස්ත මේ රටේ සියලු දෙනා වෙනුවෙන් මේ පරිගණක ශාස්ත්‍රය ඉහළම ගන්න අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරන අපි යනවා. ඒ නිසා
විශේෂයෙන් මම නම් අවසන් කරන්න කාල සීමාව අවසන්
වෙනවා. මේ අමාත්‍යංශයේ මේ සඳ අවශ්‍ය කටයුතු රාශියක් අපි ක්‍රියාත්මක කරන යනවා. ඒ නිසා මේ ඉදිරියේදී මේ අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන අපි බලාපොරොත්තු වෙනවා මේ සඳහා අපේ දායකත්වය ලබා දීලා අධ්‍යාපන ශාස්ත්‍රය වගේම අනෙකුත් රාජ්‍ය ශාස්ත්‍රයත් අපි සම්බන්ධ කරගෙන මේ කටයුතු ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ගරු කථානායකතුමනි, අවසාන වශයෙන් අපේ අමාත්‍යංශය මේ යන රටාව තුළ මේ රටේ ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න, ඒ වගේම ජනතාවගේ ඕනෑපාකම්, ඒ අයගේ ජනතාව දුක් විඳිනවන යම් ආයතනයකට ගිහිල්ලා ඒ සඳහා වැඩි කාලයක් ගත වෙනවන, ඒ සඳහා මේ අමාත්‍යංශය හරහා අපි ක්‍රියාත්මක කරලා අපේ අමාත්‍යංශය හරින් ඒ තොරතුරු තාක්ෂ ලබා දීලා ඒ පාසු කරන්න කටයුතු කරනවා. එනිසා අද මේ
අවස්ථාවට
අපේ අමාත්‍යංශය, අපේ ගරු ඇමතිතුමා, ඒ වගේ අපේ අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු සියලුම දෙනාට මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, අපේ හිතවත් මාධ්‍යවේදී සහෝදරුන්ට අපෙන් ඒ අමාත්‍යංශයෙන් කෙරෙන්න ඕන කාර්යභාරය ගරු ඇමතිතුමාත් අපිත් අනිවාර්යයෙන්ම එතුමාලට අපහසුතාවයක්පත් වෙලා තියෙනවා නම් ඒ සඳහා අපි මැදිහත් වෙලා ඒ අවශ්‍ය කටයුතු
කරනවා. නෑ, බොහොම ස්තුතියි ගරු ඇමතිතුමා. ඊළඟට ගරු ආචාර්ය හල්ස සිල්ලම ඇතුමා.
බොහොම ස්තුතියි කථානායකතුමනි. අද මම කල්පනා කරේ කතා කරන්න මේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන්. අපේ රටේ මේ දවස්වල අපේ ගරු හරින් ඇමතුමාත් නියෝජ්‍ය ඇමතුමාත් ගේ ප්‍රධානත්වයෙන් ICT ඒජන්සිය හරහා කරන නොයෙකුත් වැඩපිළිවෙළවල් සම්බන්ධයෙන් ඉස්සෙල්ලම මම කියන්න කැමති, රජයක් හැටියට අපිට බදු පණවන්න සිද්ධ වුණාට අපි උත්සාහ කරන්න ඕනේ අන්තර්ජාලය ට පණවන බදු නැවත හැකි ඉක්මනින් සලකා බලන්න. මොකද අපි සියලුම දෙනා පිළිගන්නවා අන්තර්ජාලය හරහා අද ලංකාවේ මධ්‍යම කුඩා ශුද්‍ර ව්‍යවසායකයන්ගේ ඉඳලා සියලු දෙනාම ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න අන්තර්ජාලය, දුරකථනය, ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරනවා. එතකොට එක පැත්තකින් අපි අන්තර්ජාලය හරහා ඒ කාර්යක්ෂමතාවය ආර්ථිකය වැඩි කරන්න උත්සාහ කරන අතරතුරේදී ඒ අන්තර්ජාලයට හරහා භාවිතා කරන සේවාවන් වල බදු ඉහළ දැමීම මම පුද්ගලිකවම ඒකට එකඟ වෙන්න අමාරුයි. මම විශ්වාස කරනවා මුදල් ඇමතිතුමා මේ බදු වැඩි කිරීම කරන්න ඇත්තේ කෙටි කාලීනව කියලා, හැකි ඉක්මනින් ඒ බදු ප්‍රමාණය අඩු කළ යුතුයි කියන එක ගරු කථානායකතුමනි මගේ මතය බවට මෙතන ප්‍රකාශ කරන්න කැමතියි. මම මේ අවස්ථාවේදී ජාලගත මෙවලම් නාගරික ශුද්‍ර කුඩා සහ මධ්‍යම ව්‍යවසායකයන්ගේ අභ්‍යන්තර කාර්යක්ෂම සහ ව්‍යාපාර වර්ධනයට හේතු වේ කියන ප්‍රවෘත්ති නිවේදනය ලර්න් ඒෂියා ආයතනය මගින් සිදු කරපු පර්යේෂණයක් මේ ඊයේ ඔවුන් ඉදිරිපත් කළ තියෙන එක සභාගත කරන්න කැමති. එහි ප්‍රධානම මේ මේ සොයා ගැනීම තමයි මේ ජාලගත මෙවලම් සතුවීම සහ භාවිතා කිරීම අභ්‍යන්තර කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට හේතු වේ කියන එක. ව්‍යාපාරයට සම්බන්ධ ඇමතුම් ගැනීම වැඩි වෙන ප්‍රමාණයත් සමගම කළමනාකරණ විවහාරයන් පිළිබඳ වඩා හොඳ තොරතුරු ලැබේ. සේවක ඵලදායිතාවයේ ඉහළයයි. ආයතනික සහ මෙහුම් කාර්යසාධනයේ දියුණුවේ කියන එක. අනිත් සොයා ගැනීම තමයි ජාලගත මෙවලම් භාවිතයෙන් ව්‍යාපාරයේ වැඩි වර්ධනයක් ඇති කර ගැනීම ආදායම සහ ලාභය ඉහළ යාම වැනි ප්‍රතිඵල අත් කරයි කියලා. අත වශයෙන්ම කතානායකතුමනි, අපි අවුරුදු 10කට කලින් මේ ICT හරහා කොහොමද රටේ කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන් දියුණු කරන්න පුළුවන් කියන එක පිළිබඳව කතා කරා. අත වශයෙන්ම 2003 අගමැති රනිල් වික්‍රමසිංහගේ කාලේ තමයි මේ ICT ඒජන්සි එක පටන් අරගෙන ලංකාව ස්මාර්ට් අයිලන්ඩ් එකක් කරන්න ඕනේ කියන තැනට මේ රට ගෙනාවේ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී ඒ තවදුරටත් වැඩි දියුණු කරලා අද වෙනකොට ICT ඒජන්සි එක මම හිතන්නේ මේ රටේ හොඳ කාර්යභාරයක් කරනවා. ඔවුන්ගේ ක්‍රියා මේ වැඩපිළිවෙල මේ අවස්ථාව මම යොදා ගන්නවා අගය කරන්න. ඒ කරන ගමන් අපි කල්පනා කරන්න ඕනේ ඔවුන් මැදිහත් වෙලා කොහොමද අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම සඳහා මේ ICT යොදා ගන්න කියන එක පිළිබඳව තවදුරටත් රජය දැනුවත් කරන්න, රජයේ ප්‍රතිපත්ති සකස් කරනකොට, බදු සකස් කරනකොට ඒකෙන් වෙන හොඳ නරක ඒ ඇමතිවරුන්ට, මුදල් ඇමතිතුමාට, ඒ මුදල් අමාත්‍යාංශයට පැහැදිලි කරන්නත් මම හිතන්නේ ඔවුන් මේ අවස්ථාවක් කරගන්න ඕනේ.
මොකද ගරු ඇමතිතුමා කාලය අවසාන වීමෙන් එනවා.
ඔව්. ඉතින් ඒ නිසා මම නැවතත් කියන්න කැමති ඇමතිතුමාටත් නියෝජ්‍ය ඇමතිතුමාටත් ඔවුන්ගේ කාර්යභාරය අපි අගය කරනවා. හැකිතරම් ඉක්මනින් මුදල් ඇමතිතුමා සමග සාකච්ඡා කරලා මේ අන්තර්ජාලයට දාලා තියෙන බදු අඩු කරන්න ඔබතුමන්ලා ක්‍රියා කරන්න කියලා නැවතත් ඉල්ලා
සිටිනවා. හොඳයි, බොහොම ස්තුතියි. ගරු සීබී රත්නායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, අමාත්‍යාංශ 4ක
ගරු මන්ත්‍රී ගරු මැතිතුමා කියන්න.
මගේ වෙලාව වෙලිමක් කරා මේ ගාස්තු සම්බන්ධව. මම හිතන්නේ මේ පිළිබඳ හරය නැමැතුමත් අපිත් අපේ අමාත්‍යාංශෙත් අපි ඒක රාශි වෙලා මුදල් ඇමැතුමත් එක්ක අපි කතා කරන්නත් ඉල්ලලා තියෙනවා. ඉතින් ඇත්තටම ඔබතුමා මේ සම්බන්ධව අපේ අමාත්‍යාංශයේ මේ කටයුතු ක්‍රියාත්මක කරන ඔබතුමත් ඒ සඳහා සහයෝගය ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.
බොහොම ස්තුතියි ගරු සීබී රත්නායක.
ගරු කතානායකතුමනි, ඒවා කැබිනට් එකේ කතා කරගන්න තිබ්බේවා මෙතන කතා කරගත්තේ අපරාධය, අපේ කාල වේලාව යනවා. ඒ කෙසේ වෙතත් මම කියන්න කැමති මේ අමාත්‍යාංශ 4ක වැයශීර්ෂ යටතේ කතා කිරීමේදී මම නියෝජනය කරපු අමාත්‍යාංශ 2ක වැයශීර්ෂයක් අද කතාබහට ලක් වෙනවා. ඒ පිළිබඳව මම සතුටු වෙනවා වචන ස්වල්පයක් කතා කරන්න ලැබීම පිළිබඳව. ඒ වගේම පළමුවෙන්ම කියන්න ඕන ප්‍රාදේශ සංවර්ධන අමාත්‍යාංශයක් හැටියට හිටපු අමාත්‍යාපතිතුමා අමාත්‍යාංශය බාරගත්තා. ඒ නිසා මධ්‍යම පළාතේ ප්‍රාදේශ සංවර්ධනය පිළිබඳව සැලැස්මක් ඉදිරිපත් කරනවා නම් වඩාත් උචිතයි. මහජන නියෝජ්‍ය හැටියට අපිට අපේ වගකීම ප්‍රකාශ කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තාක්ෂණ හා ඩිජිටල් අමාත්‍යවරයා හැටියට එතුමා බදුල්ල දිස්ත්‍රික්කේ නියෝජනය කරනවා. ඒ නියෝජනය කරන බදුල්ල දිස්ත්‍රික්කේ වගේම නුවරළ දිස්ත්‍රික්කේ බහුවාර්ගික දිස්ත්‍රික්කයක් තියෙන තැනක ඊ විලේජ් සංකල්පය යොමු කරන්න, ඒ වගේම කෘෂි ආර්ථිකයෙන් ගොඩනගා ගන්න අයට අලුත් තාක්ෂණයත් එක්ක බද්ධ කරගත්තම තරුණ පරපුරට ඒ සඳහා අවශ්‍ය මෙවලම් එතනින් ලබාගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ සඳහා යෝජනාවක් හැටියට මම ඉදිරිපත් කරනවා ඒ දරුවන්ටත් ඒ අවස්ථාව අවකාශය සලසා දීම සඳහා කාරුණික වෙන්න කියන එක. ඊළඟට විශේෂයෙන් කියන්න ඕනේ කඳුරට ගම්මාන සහ වතු යටතල පාසුකම් අමාත්‍යාංශයක් හැටියට මගේ මිත්‍ර අමාත්‍යතුමා ඒ සඳහා ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ ක්‍රියාත්මක කිරීමේදී තමන්ට ලැබෙන දෙයින් ඒ අවශ්‍ය උපරිම දායකත්වය ලබා දෙමින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් අපි දකිනවා. ඒ දැකීමත් එක්කම මම කියන්න ඕනේ අපි නිවාස ප්‍රශ්නය විතරක් නෙවෙයි ඇමතුමනි දැන් තියෙන්නේ ඔවුන්ගේ ජන ජීවිතයේ ආකල්පමය වෙනසක් ඇති කරමින් ක්‍රියාත්මක කරන්න. ඒ ආකල්පමය වෙනසක් ඇති කරන ක්‍රියාත්මක කරන්න ඕනන්නේ නව ලෝකයට පිවිසෙන ඒ දරුවෝ ඒ අවස්ථාව සලසා ගන්න ඕනේ. ඒ සලසා ගැනීමේදී තමයි අපි ඔබ ඔබතුමා දන්නවා ඒ වෙලාවේදී වතුකරේ ඉන්න ඉන්දිය සම්භවයක් තියෙන දරුවන්ට යම් අධ්‍යාපන මට්ටම පල්ලෙහාට දාලා ගුරුවරු 3164ක් ලබා දීලා ඔවුන් මේ රටේ අනාගත පරපුර බිහි කිරීමේ වගකීම ඔවුන්ට ලබා දුන්නා. ප්‍රජා නැනස, ප්‍රජා ශක්ති, ප්‍රජා සුවසේවා කියන සංකල්පයත් එක්ක ඒ කටයුත්ත කරන්න පුළුවන්කම ලැබුණා. ඒ විතරක් නෙවෙයි, ගවත්තේ පාර කොන්ක්‍රීට් කරමින් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පහසුකම් ටික සලසා දුන්නා. ඒ වගේම විදුලිය ලබා නොදුන්නු කුප්පි ලාම්පෙන් අකුරු කරපු දරුවට විදුලිය ලබා දෙන්න පුළුවන් අවස්ථාව සලසා දීලා වත්තේ තියෙන ඩිස්පෙන්සරියට අපි ඇම්බියුලන්ස් එකක් ලබා දීලා ඒවා ආණ්ඩුවේ රෝහල් බවට පරිවර්තනය කිරීමේ අරමුණු කරගෙන ඉස්සරහට අපි ඇවිල්ලා තියෙනවා. මේ ආපු ගමන් මාර්ගයේ ඉදිරියට ගෙන මේ වගකීමයි මේ රජයට තියෙන. ඒක ක්‍රියාත්මක කිරීමේ වගකීමක් ඕන. නිවාස හැදීම එක ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. නමුත් ජන ජීවිතයේ ආකල්පමය වෙනසක් ඇති කරමින් ඔවුන් නවුන් තාක්ෂණයේ ඒක රාශි කිරීම සඳහා ක්‍රියාත්මක කරන්න ඔබ අරමුණු කරගන්න. ඒක ඉතිහාසයට ගත වෙන්න පුළුවන් වෙයි. තිලකරාජා මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා වගේම ඉන්දිය සම්භයයක් ඉන්න ජනතාවට ලැබෙන්නා වූ අඩු පහසුකම් සහ ඔවුන් ජාතික දේශපාලනයට ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරන්න අවකාශය සැලසෙනවා නම් ඒ ගිනියමේදී වගකීමක් තියෙනවා. ඒක ඉස්සරහට ගෙනියන්න. දැන් අපිට තුරුම් අපිට යතුරු හම්බෙලා තියෙනවා. එහෙමනම් ඒ දොර අරගැනීමේ වගකීමක් අපිට තියෙනවා. ඒකට අනුන්ට ඇඟිල්ල දික් කර කර ඉන්නවට වඩා සාමූහික එකතු වෙලා අපිට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් අවකාශය තියෙනවා. එනිසා මම පස්වම්පත් පැත්තට හැරෙන්නම් ඇමතුමනි. මම දන්නවා වත්තේ වතුකරේ අපේ දිගම්බරම් ඇමතුමත් එක්ක සාකච්ඡා කරගන්න. ඒ එදා ඒ සංකල්පය තිබ්බා සුද්දාගේ කාලේ වෙන මොකක්වත් නෙමෙයි ගවගාල් හදනකොට එක සෝන් එකක් නැත්නම් එක ප්‍රදේශයකට ඒ අවස්ථාව සලසා දුන්නා. තෘණවගාව සඳහා භූමිය තියෙනවා. ඒ වගේම ගවගාල් නිෂ්පාදනය කරලා ඔවුන්ට අලුත් තාක්ෂණයත් එක්ක බද්ධ වෙන ආකාරයට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. ඒ වෙන මොකක්වත් නෙමෙයි තරුණ පරපුර හැමදාම ආකල්පමය වෙනසක් ඇති කරගත්තේ නැත්නම් ඔවුන් වෙනත් වෙනත් තැන්වල ශ්‍රමය යොමු කරමින් ඒ සඳහා ඔවුන් නිදැල්ලේ හැසිරෙනකොට ඔවුන්ට ඒ අවස්ථාව සැලසෙන්නේ නැහැ. අද කිරිගොවියා නැත්නම් සාමාන්‍යයෙන් කියනවා නම් පස්වම්පත් ඇමතිවරයා කියනකොට විවාහාරයට තියෙනවා කතානායකතුමනි හරක් ඇමති කියලා. එතනින් පටන් ගත්තම හරකෙක් ඉන්නවා නම් ගොම ගාගෙන වැඩ කරන්න කිසි කෙනෙක් කැමති වෙන්නේ නැහැ. ඒ දරුවෝ කැමති වෙන්නේත් නැහැ. ඒ නිසා ඔවුන්ගේ ඇඳුම ආකල්ප සහ කිය වෙනස් කිරීමේ පදනමත් එක්ක යා යුතු වෙනවා. ඒ යෑමේදී අපි ඉතාම ඉක්මනින්ම දියර කිරි ප්‍රචලිත කිරීමේ මහා දැවැන්ත ව්‍යාපාරයට ඔබතුමාගේ අවධානය යොමු කරන්න. මම දන්නවා ඒ වෙලාවේදී මගේ කාලේදී මම දුන්න දියර කිරි ප්‍රචලිත කිරීම සඳහා ඒ අලෙවි නියෝජිතයන් වගේම ඒ සඳහා සැලසුම් සාගතව නගරවාසීන්ව ඒ වගේම රසකාරක බීම වලට අමතරව මේ කිරි ටිකක් ලබාගෙන ක්‍රියාත්මක කරන්න රෝහල් වලට ඒ වගේම මගී ජනතාව ප්‍රවාහනය කරන තැන් වලට ඒ අවස්ථාව සලසා ගන්න. එක පැත්තකින් පුණ්‍ය කර්මයක් වෙන්න පුළුවන්. ජීවිතේ ප්‍රෝහලට ඇතුළු වුණාම ආයේ කැන්සර් රෝගියෙක් ආවොත් කවදාවත් ආයේ එන්නේ නැහැ කියලා හිතේ තියාගෙන යන්නේ. නමුත් ඔවුන්ගේ ඈත දුර ගම්මාන වල ඉන්නකොට උදේ ආහාරය සඳහා වුන් එන්නේ නැහැ. කවුරුත් දෙමව්පිය කෙනෙක් එන්නේ නැහැ. නමුත් අපිට දෙන්න පුළුවන් වුණා ඒ වෙලාවේ කිරි කප්පයක් රුපියල් 15ට. ඒක ඉතා විශාල රුකුලක් වුණා, උපකාරයක් වුණා, ශරීරයට අවශ්‍යතාවයක් වුණා. ඒ වගේම ඒක පුද්ගලික ආදායම වැඩි කරගැනීමේ මහා වැඩසටහනකට අපිට යන්න පුළුවන්කම ලැබුණා. ඒ විතරක් නෙවෙයි ඇමතුමනි, මම මේ ආකාරයේ මේ කොළඹ නගරය තුළ මේ නිවාසවල උදේට පත්තරේ දානවා වගේ කිරි බෝතලේ දෙන්න මිලදී ගන්න ඒ සඳහා සැලසුම් කරන්න අවස්ථාව සලසාගෙන තිබුණා. ඒ සලසාගෙන තීමේදී අපි එක පැත්තක් භාවිතා කරා.
විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන මහකොළ ශිෂ්‍යත්වයේ ලැබෙන දරුවන්ට අපි C90 වගේ බයිසිකල් බයික් ටිකක් අරගෙන ඔවුන් ඒ කිරි ව්‍යාපෘතිය දියත් කරන්න අපි අවශ්‍ය පසුබිම සකස් කර ගන්නකොට ගමේ තෘණවගාව නැවත සකස් කිරීම සඳහා හයිබ්‍රිඩ් ක්‍රමයට ගන්නා වූ තෘණවගාව ඉස්සරහට පෝෂණය කරන්න දියත් කරන්න අපි වැඩ පිළිවෙල හඳුන්වලා දුන්නා. ණය පහසුකම් ලබා දීලා ඒ සඳහා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පහසුකම් සලසා දුන්නා. ඒ වගේම මේ ක්‍රියාදාමයේ ගම තුල ඔබතුමාට පුළුවන් විශේෂයෙන් මේ පළාත් නමේ පසුසම්පත් අමාත්‍යවරු නම දෙනත් එක්ක සාකච්ඡා කරලා මේ ව්‍යාපෘතිය පුළුල් ලෙස දියත් කරගන්න. ඒ වගේම මෙට්‍රික් ටොන් 400,000ක් ඕනේ බඩ ඉරුඟු අපි නිෂ්පාදනය වෙන්නේ මෙට්‍රික් ටොන් 225,000ක් ඉතුරු ටික ආනයනය කරන්න වෙනවා. ආනයනය කරන්න ගියාම වෙන වෙන තැන්වලදී අපිට ගන්න වෙන්නේ. ඒ නිසා අමීර් අලි මැතිතුමා වගේ ඉන්න ප්‍රදේශයන් වල භූමිය තියෙනවා තෘණ වගාව වගේම මේ බඩේරුඟු වගාව සඳහා සැලසුම් සකස් කරගන්න. මහා බැංකුවත් එක්ක කතා කරලා ඒ මහා බැංකුවේ පොලිය අනිත් බැංකුව වලින් ලබාගෙන ඒ බැංකුව වලට අඩුවෙන් දෙනවා නම් මහා බැංකුවෙන් සහනයක් හැටියට ඒ පොලිය එතෙන්ද ලබා දීලා අඩු පොලියට ඒ ගොවීන්ට ඒ බඩේරුඟු වගා කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනකොට නියම් පාළුව එහෙම නැත්නම් සත්ත්ව පාළුව මේ සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුනා ගන්න පොඩි ගාණක් දීලා රක්ෂණ ක්‍රමයකින් ඊළඟට ඔවුන්ට පොහොර ටික ලබා දීලා ඔවුන්ගේ නිෂ්පාදන වැඩි කරන්න පුළුවන්, නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. ඔබ හිර වෙන්නේ නැහැ, ඔබ පැත්තකට යන්නේ නැහැ. නමුත් මේ නිෂ්පාදන තුලින් අපිට අපේ බලාපොරොත්තුව මේ ශ්‍රී ලංකාවට ඒ බලාපොරොත්තුව අපිට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ කාරණා සියල්ලත් එක්ක එනකොට අපි ආපහු යම් පසු වෛද්‍යවරුන්ගේ ඌනතාවේ, පසු වෛද්‍යතුමන්ලගේ ඌනතාවේ විශාල ලෙස තියෙනවා. මේ අවශ්‍යතාවය තියෙන්න ඕනේ. තියෙනවා එක දිස්ත්‍රික්කයක සමහර වෙලාවට ඉන්නේ එක වෛද්‍යවරයයි නැත්නම් දිස්ත්‍රික්කයට වෛද්‍යවරු දෙන්නෙක් විතරයි වෙන්න පුළුවන් වෙයි. ඒ නිසා මේක බලගන්නවන්න ඕනේ පසු වෛද්‍යවරු ටික අපිට පුළුවන් නම් බඳවගෙන ඔවුන් මේ රටින් පිටට යන්න දෙන්නේ නැතුව.
අපි ඊයේ පසු වෛද්‍යවරු 130කට ආසන්න ප්‍රමාණයකට පත්වීම් දීලා හැම ඒජිය කොට්ටාසයකටම පත් කෙරුවා.
බොහොම ස්තුතියි. ඒක තමයි යා යුතු වෙන්නේ, ඒක තමයි ක්‍රියාත්මක යුතු වෙන්නේ. ඒ වගේම සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව තව ශක්තිමත් කරන්න ඕනේ හැමතුමනි. ඒ වගේම කෘත්‍රිම සිංචනය ලබා දෙන ඒ නිලධාරීන් බඳවගෙන ඒ අවස්ථාව සලසා ගන්න ග්‍රාමීය මට්ටමේ ගමට ගිහිල්ලා ඒ අවස්ථාව සලසා ගන්න පුළුවන් පළාත් විෂයක් වුණත් පළාත් විෂයෙන් එකට එකතු කර ගන්න පුළුවන් වෙයි. මම දන්නවා චිලින් සෙන්ටර්ස් නැත්නම් කලෙක්ටින් සෙන්ටර්ස් හැටියට ගත්තොත් මිල්ක් කිරි එකතු කරන මධ්‍යස්ථාන, කිරි කල්තබා ගැනීම මධ්‍යස්ථාන නැවත ආරම්භ කරගන්න පෞද්ගලික ආයතනත් එක්ක ඒක ක්‍රියාත්මක කරන්න අවස්ථාව සලසා ගන්න පුළුවන් වෙයි කියන එක. ඉතින් එදා මම එයා මේ අමාත්‍යංශය ගන්නකොට මම දන්නවා එදා මිල්ක ආයතනයෙන් ඒ වෙනකොට අපි වසරකට මිලියන 325ක 825ක ආදායමක් අපි ලබා ගත්තා. ඒ වගේම ස්ථාවර තැන්පත්ව මිලියන 850ක් අපි තැන්පත් කරලා තිබුණා. මේ වගේම අලුතෙන් මේවා නිෂ්පාදනය කරන ධාර්තාව වැඩි කරගැනීමේ වැඩපිළිවෙල තිබුණා. ඒ කාර්යය සඳහා ඔබතුමා බිමටම බැහැලා ඒ මට්ටම වගකීම අතට අරගෙන ක්‍රියාත්මක කිරීම පිළිබඳව මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මොකද රජරට වැව්බැඳි රාජ්‍ය පුතෙක් හැටියට ඔබත් ඒ හැඟීම තියෙනවා නම් ඒ හැඟීමේ අපි දේශීය නිෂ්පාදන වලට අපි ඉතින් යන්නේ. මෙතෙන්දි කියවුණාද අපි පිටරටින් පිටිගිරි ගෙනල්ලා අපේ නිෂ්පාදන කනකොක හනන වෙලාවකට අපි යනවා. මම නිකන් හිතලා බලන්න සම්පකාර සමිතිය ගත්තම අපි සම්පකාර සමිතියේ පැත්තකට දානවා. හැබැයි අපිට ආපදාවක් වුණ ගමන් අපිට අවශ්‍ය වෙන්නේ සම්පකාරය තමයි භාණ්ඩ බෙදා දෙන්නේ. අපිට අත දික් කරන්න පුළුවන් වී නිෂ්පාදනයේදී ඔබතුමාට යම් යම් ප්‍රශ්න එන්න පුළුවන්. සමහර අය කියනවා වී නිෂ්පාදනයේ මේ නෙවුණත් අපි පිටරටින් ගෙනල්ලා හාල් ගමු කියලා. නමුත් අපේ රටේ නිෂ්පාදන අපි ඇති කරගත යුතු වෙනවා. කවුරු මොනවා කිව්වත් අපි යම් දෙයක් කරනවා නම් ඒ පිළිබඳව අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සෑහීමකටපත් වෙන්න ලැබීමේ සඳහා මොන අරමුණු අපේ අරමුණ කරා යැවෙන්නේ බාධක කම්කටොළු මොනවාවත් අපි එතෙන්ද යන්න ඕනේ. ඒ වගේම අපි වටා එකතු වෙන සමහර අය සමහර නිලධාරීන් ගැන හොඳ අවධානයෙන් ඉන්න. හොඳ අවධානයෙන් ඉන්න. මේ අවධානයෙන් වැරදි තොරතුරු දීලා ඔවුන්ගේ අවස්ථාවේදී ඔවුන්ගේ ඵල ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙයි. නැවත වරක් ඔය අමාත්‍යංශයට තවත් විශේෂයෙන් ආපෞසරයක් ආවොත් එහෙම මමත් මම ආවොත් එහෙම ඒ නිලධාරීන් මට උපදෙස් දෙන්නේ. එනිසා ඒක න විශේෂ අවධානය යොමු කරන්න අපි වැරදි මාවතකට යන්න සූදානම් ඉන්නේ.
ඒක මිනිත්තු 3ක් වෙනවා ගරු මන්ත්‍රීතුමා 3 minutes.
අවධානයක් යොමු කරලා තියෙනවා. ඔව් අවධානයක් යොමු කරලා තියෙනවා මිල්ක ආයතනයේ සියලු ප්‍රතිපත්තිමය ගන්නව තීන්දුව වලට ඔබේ මේසෙ ඉඳ ගන්නවා. ඔබේ නායකත්වයේ දෙනවා. ඒ නායකත්වයේ දී මිනිසා යන්න පුළුවන් අවස්ථාව සැලසීලා තියෙනවා. නමුත් පහළ මට්ටමේ ඉන්න සේවකයා ගැන විශේෂ අවධානය යොමු කරගන්න. සමහර වෘත්තීය සමිතිය ඔබට යන්න පුළුවන්. ඔබට ප්‍රශස්ති ගායනා කරන්න පුළුවන් වෙයි. නමුත් අපි අපේ ආරමුණ කරා අපිට යන්න අවශ්‍ය පසුබිම සකස් කරන්න ඕනේ කියන එකත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ වගේම මම ඔබතුමාට කියන්න ඕනේ මේ කුකුල් පාලනය පිළිබඳව කතා කරනකොට අමීරාලි මන්තුමා එහෙම ඉන්නවා කුකුල් පාලනය ගැන කතා කරනකොට සමහර වෙලාවට අපි එකේ මව්වාරේ සතුන්ගේ ඌනතාවයක් තියෙනවා ඇහිඳන් කන යන කුකුලන් ඇති කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන් ඒ ඇහිඳන් කන කුකුලන්ගේ ප්‍රචලිත කරගත්තම අපිට ඒකේ අවශ්‍ය ඌනතාවේ නැත්තම් උෂ්ණත්වයේ පාලනය නොකර අපිට ඒ පාලනය ගෙනියන්න පුළුවන් අවස්ථා තියෙනවා ග්‍රාමීය මට්ටමට ඒ අවස්ථාව දෙන්න පුළුවන් වෙනවා වතුකරයටත් අපි ඒ අවස්ථාව සලසා දෙන්න පුළුවන් වෙනවා මෙන්න මේ ක්‍රමවේදය හඳුන්නගෙන ඉස්සරහට යන්න ඒ වගේම ග්‍රාමීය මට්ටමේම මව්වාරේ සතුන් ගෙනල්ලා ඒ සත්තු ලබා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න සූදානම් කරන්න කියන එක මම යෝජනා කරනවා ඔබතුමාට එනිසා මම වැරදි අවබෝධ නැත්තම් වැරදි විදිහට අපි දකින්නේ නැහැ හිතා මලින් යන්න අවස්ථාව සැලසෙනවා නම් ඒ දේ අපි හරි ආකාරව ක්‍රියාත්මක කරන්න ඕනේ. පේතුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාම මේ සඳහා ප්‍රචලිත ක්‍රීමේ වගකීමක් තියෙනවා. ඒ වගේම හම්බන්තොට වගේ ප්‍රදේශවල දැන් ඒ රූණේ මිහිකිරි ටික කනකොක හනන තත්ත්වයට පත් වෙනවායි කියලා මහින්ද අමරවීර මැතිතුමාලා කියනවා.
වෙලාව අවසන් වෙමින් පවතිනවා ගරු මන්ත්‍රීතුමා.
කිරි ගැන කියන්නේ කතා නැකතුමනේ පොඩ්ඩක් පැණි ටිකක් දාන්න පොඩ්ඩක් ඉන්න. මම මේ වැව් බැඳි රාජ්‍යයක් වගේ තියෙනකොට වැව් තාවුල්ලේ තුනවගාව සඳ අවශ්‍ය පසුබිම සකස් කරන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. එනිසා මම මේට වඩා කතා කරන්න යන්නේ නැහැ. කතානායකතුමා මගේ වෙලාව අවසන් කියන කින් නිසා මේ කාරණය කිරීමේදී ඔබට ශක්තිය දෙන සැබෑලස අවංකවල ශක්තිය දෙන නිලධාරින්ට මගේ ගෞරවණීය ස්තුතිය පුද කරන්න ඕනේ. මමත් පැත්තකින්දලා බලාගෙන ඉන්නවා. මමත් යම් වෙලාවක අත ගහපු දෙයක පිළිබඳව මම මේ සතුටු වෙමින් බලාගෙන ඉන්නවා. දිගම්බර මම ඇමතුමනි මේ වතුකරේ ජනතාවගේ වගකීම ඔබ අතේ තියෙන්නේ. ඒක හරියාකාරව ක්‍රියාත්මක කිරීමේ වගකීම ඔබට තියෙන්නේ. අරයට මෙයාට ඇඟිල්ල දික් කරනවට වඩා අපිට අවශ්‍ය වෙන්නේ ජන ජීවිත ඉස්සරහට ගෙනියන්න. අපි මහජන නියෝජිත හැටියට මේ පාර්ලිමේන්තුවට එවලා තියෙන්නේ ඔවුන් නිසාමයි. ඔවුන්ගේ ජන ජීවිතය යහපත් කිරීම සඳහා එක්කලා වැඩ කරන්න ඒ ශක්තිය දෙන්න අපි සූදානම් කියන එක ප්‍රකාශ
කරනවා. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඒ වගේම මේ ආස්තය මා සඳහන් කරන ඉතාමත්ම ධනාත්මක විවාදයක් විපක්ෂයන්ුත් ඒ වගේම ගරු ඇමතිතුරි ඉතාමත් ආදර්ශමත් අන්දමේ මේ විවාදය පැටන මෙහෙම පාර්ලිමේන්තුවේ කටයුතු සිද්ධන මත ඉතාමත් රමණීය ස්ථානයක් වෙන බොහොම ස්තුතියි. ගරු ඉෂාක් රහමන් මැතිතුමා
සභානායක විසින් අවසන් පසුද ගෞරව කතානායකතුමනි අද මම සතුටු වෙනවා මගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම ආර්ථික සංවර්ධන ඇමතුමාගෙත් ඒ වගේම මගේ දිස්ත්‍රික්කම කාන්ද ඇමතුමීත් මෙතන ඉන්නවා දෙපොළ අහගෙන ඉදදී මම කතා කරනකට බොහොම සතුටු වෙනවා අද අපේ ඇමතුමාට විශේෂ අමාත්‍යංශයක් අපේ ගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් දීලා තියෙනවා ඒකතුමායි එතුමා විශේෂ වැඩපිළිවෙලක් දැන් කරගෙන යන අවස්ථාවක් දැන් එතුමා පාර ගන්නකොට කිරි හයිලෙන්ඩ් එකේ එතුමාගේ මිලියන 800ක් තමයි ටර්නෝවර් එක තිබෙන්නේ මේතුමා දැනට මිලියන 810 දක්වා වැඩි වීමක් කරලා තියෙනවා ඒක විශාල ජයග්‍රහණයක් ඒ වගේම එතුමාගේ සැලසුමක් තියෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ විතර නෑ සමස්ත ලංකාව තියෙන සියලුම DS ඩිවිෂන් වල තියෙන ගොයි මහතුරු තෝරාගෙන ඒක ගොයි මහතුරට හරක් කිරි නිෂ්පාදනය කරගන්න 10ක් ලබා දීමට එතුමා කටයුතු කරලා තිනවා ඒ අනුව පිට රටෙන් දැනට අපි ආනයන කරනවා 2015 දී මිලියන 251ක් US ඩොලර් වලට අපි ආනයන කරනවා ඒ අනුව US ඩොලර් වලින් අපි ගත්තු DGP වලින් අපේ රටට ආදායම වැඩි කරන්න පුළුවන් මේ වගේ විශාල වැඩසටහනක් කරනවා එතුමාගේ අමාත්‍යංශෙන් එතුමාට දැනට ගිය 2016 වසරදී බිලියන 3.2ක් වෙන් කරලා තිබුණා. නමුත් 2017 වසරදී බිලියන 9.5ක් වැඩිවීමක් කරලා තියෙනවා. ගරු ඇමැතිතුමනි, ඔබතුමාට පහුගිය රජයේ පහුගිය ආණ්ඩුවේදී ඔබතුමාට දීපු මුදල් වල මාස කීපයකින් ඔබතුමා ඉවර කරලා බලාගෙන හිටියා. නමුත් මේ සැරේ ඔබතුමාට 9.5ක් මිලියන දීලා බිලියනක් දීලා තියෙනවා. මහ විශාල කාර්යයක් ඔබතුමාට දීලා තියෙනවා. ඒ නිසා මම හිතන විදිහට ඔබතුමා මහා විශාල දක්ෂ ඇමති කෙනෙක්. ඔබතුමා මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විතරයිනේ සමස්ත ලංකාවේ ආර්ථිකයට මහා විශාල කාර්යයක් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබතුමා ඒ විතරයිනේ පහුගිය වියස්වන කාලෙදී මහා විශාල අන්දමින් වියස්වන කරපු වෙලාවේදී වීතික මිලදි ගත්තා. ගරුමැතිමනි පොඩක් මේ හැයුම් ගන් දෙන්න. ඔබතුමා වීතික අරන් ස්ටෝක් කරගෙන ඉන්නවා. දැන් හාල් මිල ඉගියක් ඇති වෙන්න යනවා. ඒ නිසා පොඩි මෝල් කාරේ ඔක්කොම දැන් මෝල් වහාගෙන යති යුගයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඒ අයගේ කර්මාන්තවලට උදව් කරන්න ඕනයි. වීතික ගත්තු විදියම හොඳ මිලකට දැන් දීලා හාල් වල යන මිලේ අඩු කරගන්න ඔබතුමා වැඩපිළිවෙලක් කරන්න ඕනයි. එහෙම නැතුව දැන් එන කාලවලට හාල් මිල වැඩිවීමක් වුණොත් අපේ යහපාලන රජයට මහා විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා ඒ වාගේ වැඩසටහන වලට ඔබතුමා ඉදිරිපත් වෙන්න ඕනේ කියලා තමයි මගේ ගෞරවණීය ඉල්ලීම. ඒ විතරයි නෙ මගේ කර්ම අපේ ග්‍රාමීය ඇමතිතුමා තව විශාල වැඩ කටයුතුක් අනුරාධපුර දිස්ත්‍රික්කේ කරගෙන යනවා. එතුමාගේ සැලසුම කිසිම ජාතියට කිසිම ආගමට කිසිම කුලයට නැතුව මහා විශාල ශක්තියක් කරනවා. මම හිතන විදිහට මම දන්න පහුගිය අවුරුද්දක් දෙකක් නෑ, අවුරුදු ගාණක් එතුමා ගැන දන්නවා. එතුමා ජාති ආගම් කුල මලබේගයක් නැතුව වැඩ කටයුතු කරනවා. ඒ නිසා එතුමා මම හිතන විදිහට එතුමාට හම්බවලා ඉන්න අපේ නියෝජ්‍ය ඇමති කෙනෙක් එතුමාත් එක්ක එකතු වෙලා ලබන අවුරුද්දේදී මහා විශාල රටේ සංවර්ධනයක් ඇති වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි සමස්ත ලාංකිකයන් වශයෙන් ඉතාම සන්තෝෂය වෙනවා, සතුටු වෙනවා ඔබතුමාට මේ අනුරාධපුර දිස්ත්‍රික්කයට මේ අමාත්‍යංශය දීපුගෙන. ඒ වගේම අපේ කාන්දා කටයුතු ඇමතිතුමට බිලියනක් දීලා තියෙනවා. ඒ අනුව එතුමිත් මහා විශාල සංවර්ධනයක් මගේ දිස්ත්‍රික්කයට කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එතුමි ගිය අවුරුද්දේ මහා විශාල සංවර්ධනයක් මගේ දිස්ත්‍රික්කයට කරලා තියෙනවා. ඒ නිසා ඔබ දෙපළම එකතු වෙලා අනුරාධපුර ඉතිහාසය වෙනස් කරන්න ඕනේ කියලා තමයි ගරු ජනාධිපතිතුමාත් ගරු අගමැතිතුමාත් අමාත්‍යංශය දීලා තියෙන්නේ. දෙන්නාම කතාවට ඉඳපා වැඩ කාර්යය දෙන්නටම අමාත්‍යංශය දීලා තියෙන්නේ. ඒ නිසා අපි ගැන බලාගෙන වැඩ කටයුතු කරන්න තමයි අපි කියන්නේ. නමට දෙන්නාම නම කණ්ඩ යන්නපා අපිටත් එක්ක උදව් කරන්න ඕනේ කියලා තමයි ගෞරවණීය ඉල්ලීම වැඩියෙන් කරන්න ඕනේ කියලා තමයි ගෞරවණීය ඉල්ලීමක් කරන්නේ. ඒ නිසා මම ගරු කතානායකතුමනි දෙම්මලේ වචන කීපයක් කතා කරනයි කියලා හිතනවා. ඉන්ද නාට්‍යලේ
ප්‍රතිවාදතා විනාඩි 3ක් තියෙනවා.
ඉන්ද නාට්‍යලේ ඉනවාදමුම් මදවාදමුම් குலවාදமும் தற்பொழுது நிறைந்து கொண்டிருக்கின்றதை நாங்கள் அறிந்தவர்களாக இருக்கின்றோம். இந்த நல்ல ஆட்சியை ஏற்படுத்துவதற்காக வேண்டி இந்த நாட்டிலே அனைத்தீன மக்களும் ஒன்றுபட்டு வாக்களித்தார் என்பதை இந்த சபை அனைவரும் அறிந்தபடியும் தற்பொழுது இந்த நாட்டிலே என்ன நடக்கின்றது? இனவாதத்தை தூண்டுவதற்காக மதவாதத்தை தூண்டுவதற்காக ஒரு சில விஷமிகள் தற்பொழுது இந்த நாட்டிலே மீண்டும் ஒரு இரத்த கலரியை உண்டு பண்ணுவதற்கு பல முயற்சிகள் செய்து கொண்டிருக்கின்றார்கள். முஸ்லிம்கள் ஆயுதம் ஏந்தாதவர்கள் ஒருபோதும் முஸ்லிம்கள் ஆயுதத்துக்கு அடிமைப்பட்டவர்கள், முஸ்லிம்கள் ஆயுதத்தின் மீது எந்த வித நம்பிக்கை கொண்டவர் அல்ல, குர்ஆன் ஹதீஸ் மீது நம்பிக்கை கொண்டவர்களாகத்தான் தன்னுடைய வாழ்நாளை நடத்தி கொண்டிருக்கின்றார்கள். இந்த சபையிலே நாங்கள் 22 பார்லமெண்ட் உறுப்பினர்கள் இருக்கின்றோம். தற்பொழுது நாட்டின் கௌரவ ஜனாதிபதியோடும் கௌரவ பிரதமரோடும் நாங்கள் பேச்சுவார்த்தைகள் ஈடுபடுவதற்கு தயாராக கொண்டிருக்கின்றோம். இந்த நாட்டில் வாழ்கின்ற அனைத்தீன மக்களுக்கும் நாங்கள் சொல்லிக்கொள்ள விரும்புவது என்னவென்றால், நீங்கள் பயத்தோடு பீதியோடும் வாழாதீர்கள். உங்களுக்கு சரியான முடிவு முடிவை நாங்கள் அனைவரும் எடுத்து தருவோம் என்பதில் மிக தெளிவாக இருந்து கொண்டிருக்கின்றோம். அதனால் இந்த நாட்டிலே வாழ்கின்ற அனைத்தின மக்களுக்கு நாங்கள் சொல்லிக்கொண்டு விரும்புவது என்னவென்றால், இனவாதத்துக்கும் மதவாதத்துக்கும் குலவாதத்துக்கும் இந்த நாட்டின் கௌரவ ஜனாதிபதி அவர்களும் கௌரவ பிரதமர் அவர்களும் இந்த நாட்டில் உள்ள அனைத்து அமைச்சர் அவர்களும் அதே போன்று எங்களுடைய 22 பாராளுமன்ற உறுப்பினரும் ஒருபோதும் இடம் அளிக்க மாட்டோம் என்பதை இந்த சபையிலே தெளிவாக சொல்லிக் கொள்ள விரும்பும். இனவாதிகளே மதவாதிகளே, நீங்கள் மீண்டும் ஒரு இரத்த கலரையை உண்டுபட விரும்பாதீர்கள். இந்த நாட்டிலே முஸ்லிம்கள் 8,000 பேர் தன்னுடைய உயிர்களை 30 வருட கால யுத்தத்தில் இழந்தார்கள். அது மட்டுமல்ல, பல கோடிக்கணக்கான சொத்துக்களை இழந்தார்கள். இருந்தும் அவர்கள் ஒருபோதும் ஆயம் தூக்கவில்லை. அதனால் இன்னும் ஒரு முறை சிந்தியுங்கள், செயலாற்றுங்கள். இந்த நாட்டிலே இரத்த கலரையை உண்டு பண்ண நீங்கள் விரும்பாதீர்கள். தமிழர்களாக இருக்கலாம், முஸ்லீம்களாக இருக்கலாம், கிறிஸ்தவர்களாக இருக்கலாம், இந்துக்களாக இருக்கலாம், பௌத்தர்களாக இருக்கலாம், யாரெண்டாம் மனித நேதத்தை நினைக்கக்கூடியவர்கள். அதனால் அனைவரும் இந்த நாட்டில் பிறந்தவர்கள் என்பதை நீங்கள் நினைத்துக்
கொள்ளுங்கள்.
முஸ்லிம்கள் இன்று அல்ல நேற்று அல்ல, அனைத்து அரசு இந்த நாட்டின் சுதந்திரத்துக்கு பாடுபட்டவர் முஸ்லிம்கள். எங்களுடைய முஸ்லிம்கள் சிங்கள பெண்களை திருமணம் செய்து அதிலிருந்துதான் குழந்தைகளை பெற்று இனத்தை உருவாக்கினவர்கள். அதனால் சிங்கள மக்கள் மீதும் எங்களுக்கு நிறைய அக்கறை இருக்கின்றது. எங்களுடைய சபாநாயகர் அவர்களே, நீங்கள் புரிந்து கொள்ளுங்கள், சிங்களவர்கள் மீது எங்களுக்கு இரக்கம் இருக்கின்றது, பௌத்தர்கள் மீது இரக்கம் இருக்கின்றது. காரணம் என்ன? எங்களுடைய பரம்பரை சிங்கள இனத்திலிருந்துதான் உருவாகியுள்ளது என்பதை இந்த சபையிலே நான் தெளிவாக சொல்லிக் கொள்ள விரும்புகிறேன். அதனால் இனவாதமோ மதவாதமோ ஏற்படுத்துவதற்கு ஒருபோதும் நீங்கள் இடம் அளிக்க கூடாது என்று சொல்லி எனக்கு வாய்ப்பு அளித்த சபாநாயகர் அவர்களுக்கும் எனக்கு நேரத்தை ஒதுக்கி தந்த அனைவருக்கும் நன்றி கூறி விடைபெறுகிறேன்.
Thank you very much. Garu Chanaka Mantrituma.
Garu Kathanayakathumani, Garu Kathanayakathuma moolasane sitina avasthawaka mata parliamentu ematimata labima gana man bhagyasse salakana. ගරු කථානායකතුමනි, අද මම බලාපොරොත්තු වෙන්නේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ කතා කරන්න. අද විශේෂයෙන්ම ගත්තා, අපි දන්නවා ගිය පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම හඬ නගපු, වැඩියෙන්ම කතා කරපු හරිම් ෆෙනාන්දු අමාත්‍යතුමාගේ වැය ශීර්ෂය පිළිබඳව කතා කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. අද විශේෂයෙන් දන්නවා තරුණ තරුණියන්ට ලොකු සීනයක් පෙන්නලා, ඒ සීනේ බැලුන් එකක දාලා උඩ යවලා, ඒ බැලුන්නේ කඩාගෙන වැටිලා අද වෙද්දී සීන ටික බොද වෙච්ච මොහොතක තමයි අද මට කතා කරන්න ලැබිලා තියෙන්නේ. අපි දන්නවා ගරු අමාත්‍යතුමා කතා කරද්දී විශාල පොරොන්දු රාශියක් ලබා දුන්නා, අනාගතයේ තාක්ෂණයේ දියුණු වෙන විදිය ඒ සියලුම දේවල් පැහැදිලි කරා. හැබැයි ගරු කථානායකතුමනි, කියන්න දුකයි, අපි දන්නවා 2015 2016 වැශීෂයේ මිලියන 10,652ක් වෙන් වෙච්ච අමාත්‍යංශයට මේ අවුරුද්දේ වෙන් වෙන්නේ මිලියන 2,453යි 77% කප්පාදුවක් කරනවා. හැබැයි අමාත්‍යතුමා කියන්නේ මේසරේ එන්න එන්නම දියුණු කරනවා, තාක්ෂණයේ දියුණු කරනවා. හැබැයි එතුමගේ වැය ශීර්ෂය එතුම දන්නේත් නැතුව 77% කපලා ඉවරයි. ඒ වගේම අපි දන්නවා ගරු අමාත්‍යතුමා, ගරු කථානායකතුමනි, අපි අහලා තිබුණා අමාත්‍යවරු ජනතාවට පොරොන්දු දීලා තිබුණා, පොරොන්දු කඩ වුණා, රවටීම් තිබුණා, අපි අහලා තිබුණා. හැබැයි ඉතිහාසයේ පළවෙනි වතාවට මම අහලා තියෙන්නේ මාධ්‍යවේදීන්ටත් පොරොන්දු පිට පොරොන්දු දීලා, බොරු පොරොන්දු වෙලා මාධ්‍යවේදීන් රවට්ටු. මම හිතන්නේ පළවෙනි අමාත්‍යවරයා වශයෙන් අද හරිම ප්‍රනාන්දු අමාත්‍යවරයා ඉතිහාසයට ගත වෙලා තියෙන්නේ. අපි දන්නවා එතුමා මුලින්ම පොරොන්දුව ලබා දෙන්නේ 6000කට, මාධ්‍යවේදීන් 6000කට ලබා දෙනවා කුවා ටැබ් එක. අන්තිමට ඒක මාධ්‍යවේදී 52 දක්වා අඩු වෙනවා. හැබැයි මේ 52ටත් ලබා දීලා ටික දවසක් ගියාන් පස්සේ බිල එනවා. වාරිකය රුපියල් 438ක වාරිකයත් එක්ක තමයි ඒක එන්නේ. මං හැන්සාට් ගත කරනවා ගරු කථානායකතුමනි. එතකොට මට ඔය අමාත්‍යතුමාගෙන් අහන්න කැමති, මං හිතන්නේ ඩිජිටල් අමාත්‍යතුමාගේ අමාත්‍යංශය ගැන කතා කරනකොට පාර්ලිමේන්තුවත් පොඩි ප්‍රශ්න එනවා. මං හිතන්නේ එතුමා සමාජයට මේකත් හැක් කරනවත් දන්නේ නැහැ එතුමා ගැන කතා කරන නිසා. හැබැයි ගරු කථානායකතුමනි, අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අද A-level දරු දැරියන්ට 175,000 ටැබ් එක දෙනවා කියලා පොරොන්දුවක් ලබා දෙනවා. ඒකත් මාධ්‍ය වේදින්ට ලබා දුන්නා වගේ පොරොන්දුවක්ද? දීලා මාසෙකින් පස්සේ බිල ඒවිද? ඒ නංගිල මල්ලිලට බිල ඒද රුපියල් 438 ගානේ? ඒකත් නැත්තම් බොරු පොරොන්දුවක් වෙලා නවත ඊළඟ අයවැයේ ඉදිරිපත් වේද කියලා අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් අද හම්බන්තොට දිස්ත්‍රික්කයේම මලගෙදරක් වෙලා තියෙන්නේ ගරු කතානායකතුමනි. අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේම මුළු රටේම තරුණ තරුණියන් 482ක් අමාත්‍යතුමනි කතා කරන් දෙන්න. 482ක් අද වෙද්දි ස්ට්‍රයික් කරනවා. හම්බන්තොට අද වරාය වහලා හම්බන්තොට වරාය ස්ට්‍රයික් කරනවා. ඒ තරුණ තරුණියෝ රැකියාව ලැබිලා අවුරුදු 3යි, සමහර අයට අවුරුදු 4යි. මේ කාලය තුල එතුමන්ල ලොකු සිහිනයක් මැව්වා. සමහර අය කසාද බැන්ද විතරයි, සමහර අයට පුංචි දරුවෙක් ලැබුණා විතරයි, සමහර අය තමන්ගේ ගේ හදන්න පටන් ගත්ත විතරයි. ඒ වගේ ඉතාමත් කෙමින් කෙමින් තමන්ගේ ජීවිතේ සාර්ථකත්වයකට ළඟා වෙන මොහොතක වරාය විකුණලා දාලා අද ඒ තරුණ තරුණියන් පාරට ඇද දාන තරමට අද මේ යහපාලන ආණ්ඩුව අද බිඳ වැටලා තියෙන්නේ. ගරු කතානායකතුමනි, මේ චෝදනාවක් කරා මං දැක්ක සරප්පෝස මැතිතුමත් කතා කරා. ඒ දවස්වල එතුමල්ලා කිව්වේ හම්බන්තොට වරාය තියෙන ගලක් කිව්වා. එතුමල්ලා ඇහුවා හම්බන්තොට වරාය ගොඩබිම කොහමද මුහුද ගේන්නේ කියලා. හැබැයි අද එතුමට අහන්න මං කැමති, මිලියන ඩොලර් මිලියන 450ක් වියදම් වෙච්ච වරාය කොහොමද බිලියන 1.2කට දෙන්නේ? ඒක වටිනාකමක් නැත්තම් කොහොමද බිලියන 1.2කට දෙන්නේ කියලා මං අමාත්‍යතුමාගෙන් අහන්න කැමති. ඒ වගේම ගරු කතානායකතුමනි, මට වෙලාව ලබා දෙන්න, මේ කොලේ
පෙන්නේ
නැහැ. ආර්.සී. නෙවෙයි ඔකට වියදම් උනේ ඩොලර් මිලියන 1500ක් විතර වියදම් කරා භාණ්ඩාගාරයෙන් ගෙනගත්ත ඒවා හොරගම් කරා. ඔකේ ඇත්ත වටිනාකම ඒ ගාන තමයි. ගරු කතානායකතුමනි, එතුමට හම්බන්තොට
ඔබතුමාගේ කතාව පිළිතුරු දෙන්න පුළුවන්.
පළවෙනි
අදියරේදී
වියදම් වෙන්නේ
ගරු චාරක මන්ත්‍රීතුමා. ගරු චාරක මන්ත්‍රී ඔබතුමාගේ කතාවේ පිළිතුරු දෙන්න.
ගරු කතානායකතුමනි, මේගොල්ල හැමදාම රාජවක්ෂ මැතිතුමා හොරා හොරා කියන එක විතරයි දන්නේ. මොකද පළවෙනි අදියරට යන්නේ ඩොලර් මිලියන 450යි, දැන්ට දෙවෙනි අදියර ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒකට මුදල් ප්‍රමාණයක් ඉස්සරහට වෙන් වේවි. හැබැයි ඒකෙත් තාම වියදම ඉවරලා නැහැ. ඒ වගේම ගරු කතානායකතුමනි, මං දැනුම් දෙන්න කැමති, මේ පාර්ලිමේන්තුවට 2012 මේ වරායට එනවා නැව් හැන්ඩ්ලිං වලට 10,750ක් වරාය ඕපන් කරලා 2012 වෙනකොට 10,750. ඒක වැඩි වෙනවා 2013 වෙනකොට 64,500 දක්වා වැඩි වෙනවා. ඒක 100%ක ප්‍රතිශතයකින් වැඩිවීමක්. ඒ වගේම ඒක 2014 වෙනකොට ඒක වැඩි වෙනවා 64,500 ඉඳන් 198,426ට ඒක 100%ක වැඩිවීමක්. හැබැයි 2015 වෙනකොට ඒක කඩාගෙන වැටෙනවා 198,421ක් නැව් ආපු එක 185,444ට කඩාගෙන වැටෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, 2014 රෙවෙනියු එක මිලියන
5000ක්
ලැබුණු වරාය 2015 ආදායම මිලියන 2150 දක්වා කඩාගෙන වැටෙනවා. අද මොකද්ද වෙලා තියෙන්නේ? මිලියන 5000ක් ලැබිච්ච වරාය අද මිලියන 2150ට වැඩිලා. මොකද්ද හේතුව? මේව ඌමනාවෙන් කරන දේවල්. මේ වරාය විකුණන්න ඕනනම් ආදායම් ලැබෙන වරාය විකුණලා දාලා ඒකට තමයි ලේසි වෙන්නේ. ගරු කතානායකතුමනි, මේක නිකන් නෙමෙයි. අපිට දැනට දැනගත්ත ලැබිටි තොරතුරු අනුව මේකේ 120 කොමිස් මුදලක් එක්ක තමයි මේ වරාය දෙන්න යන්නේ. මෙච්චර ආදායමක් ලැබෙන කෝටි 3000ක පගාවක් කරගෙන තමයි මේගොල්ලෝ වරාය විකුණන්න යන්නේ. ඒ වගේම ගරු කිරියල් ඇමතුමා උදේ කිව්වා, උදේ අපි ඇහුවම වරාය වහනවද ඇව්ව මෙතුමා කිව්වේ මොකද්ද? ඔබතුමල්ලා කුහකයි, ඔබතුමල්ලා අක්කර 15,000ක් දෙනවට විරුද්ධයි. අපි ඇව්වේ වරාය වහනවද කියලා. හැබැයි එතුමා උත්තර දුන්නේ වෙන දෙයක්. හැබැයි ඔබතුමා දැනගන්න, ගරු අමාත්‍යතුමනි, ඔබතුමාට මම ගරු කරනවා. හැබැයි ඔබතුමා දැනගන්න, ඔබතුමල්ලට ඔය අක්කර 15,000 දෙන්න පුළුවන් කමක් ලැබුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔය කියපු ගලක් හරි කියපු ඒ වරාය හදපු හින්දා.
එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වීගබඩාවක් කරන්න ගුවන්තොටුපළ හදපු හින්දා. ඒ නිසා තමයි ඔබතුමා
සනායිකාරු මන්ත්‍රීතුමා කාලය අවසන්යි. කාලය අවසන්යි.
ගරු කතානායකතුමනි අවසන් වශයෙන් මම ඉල්ලීමක් කරලා අවසන් කරනවා මගේ කතාව. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගෙනුයි අගමැතිතුමාගෙන් මම ඉල්ලීමක් කරන්න කැමැති අපේ තරුණ තරුණියන් 483ක් අදටත් පාරේ ඉන්නවා. ඒ වෙනුවෙන් හොයා බලලා ඒගොල්ලන්ට රැකියාව කඩිනමින් ලබා දෙන්න.
හොඳයි බොහොම ස්තුතියි. බොරු බොහොම ස්තුතියි. සල්පන්සේකා මහත්තයතුමා
හම්බන්තොට වරාය ලාභ වැඩි වුණ නැහැ. කොළඹට එන නැව් ටික හරවල එහෙට හැරියා.
හරයි.
ඒක හන්ද තමයි ඒකේ සල්ලි පෙන්නුවේ. වාඩි වෙලා එකයි කෑ ගහන්න එපා.
ගරු වේලුකුමා මන්ත්‍රීතුමා. ගරු වේලුකුමා මන්ත්‍රීතුමා.
ගෞරව සභානායක රවර්ගලේ.
කරුණාකර වාඩි වෙන්න.
ගෞරව සභානායක රවර්ගලේ.
ඕඩර් ප්ලීස්.
මුදල්.
ඕඩර් ප්ලීස් PC down.
ඉන්ද්‍ර කාලයි මුදල්. இங்கே முன்வைக்கப்பட்ட கருத்துகளிலிருந்து அநீதி இழைக்கப்பட்ட ஒரு சமூகமாக மலையக சமூகம் வாழ்ந்து கொண்டிருக்கின்றது என்பது இந்த சபையிலே வெளிப்பட்டது. இங்கே உரையாற்றி இருக்கக்கூடிய சகலருமே மலையகத்தினுடைய நிலைமை தொடர்பாக எடுத்துக்கூறிய கருத்துகளிலிருந்து எந்த அளவுக்கு அந்த அநீதி இடம்பெற்றிருக்கின்றது என்பதனை சகலும் புரிந்து கொள்ளக்கூடியதாக இருந்தது. காலை முதல் இந்த மலையக சமூகம் தொடர்பாக கருத்துக்களை முன்வைத்த அவர்களுடைய நிலைமைகளை சுட்டிக்காட்டிய சகலருக்கும் என்னுடைய நன்றிகளை தெரிவித்துக் கொள்ள இந்த சந்தர்ப்பத்தை இந்த சந்தர்ப்பத்தை கொள்கின்றேன். இந்த சந்தர்ப்பத்தை பயன்படுத்திக் கொள்ளுகின்றேன். அவே இங்கே
ஹானரபிள் ஃபீல்ட் மார்ஷல் ஃபொன்சேகா ஆர் ப்ளீஸ் லெட் மீ கண்டினியூ திஸ் மீட்டிங் இஃப் யூ ஹேட் யூ கேன் ரிப்ளை லேட்டர்
இந்த
யா பட் வாட் இஸ் திஸ் ஐ மீன்
இந்த விவாதத்திலே
யா நா யூ ஆல்சோ மஸ்ட் கீப் குவைட்
இந்த விவாதத்திலே
போத் சைடு பீப்பிள் ஹேவ் தி ரைட் டு ஸ்பீக் ஆன் போத் சைடு தட் மை டு
சுதந்திரம் அடைந்ததிலிருந்து ஒவ்வொரு காலகட்டத்திலும் பல்வேறு அநீதிகளுக்கு மலையக சமூகம் உட்பட்டிருப்பதனை இங்கே இருக்கக்கூடிய சகோதர உறுப்பினர்கள் எடுத்து காட்டியிருந்தார்கள். அந்த அநீதியிலே இங்கே இருக்கக்கூடிய இந்த கடந்த காலத்தில் ஆட்சி செய்திருக்கக்கூடிய சகல தலைமைகளும் பங்காளிகளாக இருந்திருக்கின்றார்கள். இன்று நாங்கள் வேண்டுகோள் விடுப்பது இந்த நல்லாட்சியிலே அதற்கொரு முற்றுப்புள்ளி வைக்கப்பட வேண்டும் என்பது. இந்த மலையக மக்களுக்குரிய அந்த அரசு முன்னெடுத்திருக்கின்ற 7 பர்ச்சஸ் நிலத்தை பெற்றுக் கொடுப்பதனை மிக விரைவாக ஒரு சட்டமயப்படுத்தி நடைமுறைப்படுத்தப்பட வேண்டும் என்பதனை கேட்டுக்கொள்கின்றேன். கௌரவ சபாநாயகர் அவர்களே, இங்கே இந்த இங்கே இருக்கக்கூடிய பிராந்திய அபிவிருத்தி அமைச்சி கீழ் கௌரவ ஹரிசன் அமைச்சர் அவர்களுக்கு கீழே வருகின்ற மாபேரி தன்ன அந்த பண்ணையிலே அது இதற்கு முதலிலே ஒரு தோட்டமாக இருந்தது. அந்த தோட்டத்தின் ஒரு பகுதி தான் இன்று மாபேரி தன்ன பண்ணையாக இருக்கின்றது. அதிலே ஒரு பகுதி கடந்த 2 ஆண்டுகளுக்கு முன்னர் உள்ளக விமான நிலையம் அமைப்பதற்காக எடுக்கப்பட்டது. அதன் போது நாங்கள் லயங்களிலிருந்து தனி வீடுகளுக்கு போக பேசுகின்றோம். இருந்த லயங்களும் உடைத்து தள்ளப்பட்டு அவர்கள் வீடுகளுக்கு செல்லுகின்ற பாதைகளும் உடைக்கப்பட்டு இன்று 3வது ஆண்டாக சென்று கொண்டிருக்கின்றது. உங்களுக்கு தனிப்பட்ட ரீதியிலும் அதை முன்வைத்திருக்கின்றேன். அவை இன்னும் காலத்தை தாழ்த்தி பல காரணங்களை கூறாது அந்த மக்களின் அவல நிலையை மீட்டெடுப்பதற்காக அவர்களுடைய காணிகளை பெற்றுக் கொடுங்கள். கடந்த அரசாங்கத்திலே பெற்றுக் கொடுத்திருந்த காணிகளிலே வீடுகளை கட்டுவதை தாங்கள் நிறுத்தியிருக்கின்றீர்கள். அவை அதனை மீண்டும் உடனடியாக பெற்றுக் கொடுப்பதற்குரிய நடவடிக்கையை மேற்கொள்ள வேண்டும் என கேட்டுக்கொண்டு
ගරු හරිසන මහත්තයතුමා
ගරු කතානායකතුමනි අද උදේ ඉඳලා මේ අමාත්‍යාංශයේ කීපය ගැනම කතා කරද්දී මම පළමුවම සූති කරන්න කැමති ආණ්ඩු පක්ෂයේ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හොඳ අදහස් යෝජනා එය අප වෙත ලබා දීම සම්බන්ධයෙන් ඒ කතා කරපු සියලු දෙනාටම සූති කරනවා. ඒ වගේම විශේෂයෙන්ම දෙමළ සන්ධානයේ මන්ත්‍රීතුමන්ලගේ ඉල්ලීමක් වුණා උතුරු ප්‍රදේශයට මේ සංවර්ධන ව්‍යාපෘති ගලා යන්නේ නැහැ කියලා සමහර මන්ත්‍රීතුමන්ලගේ යෝජනා ඇතුළත් වෙලා තිබුණා. mama kiandone rajaya katiyata athigaru janadhipathuma athiwagin garu agramaathi tumat uture samvardhane wenne vishesha avadanen katayutu karana habai apita badawak vela tiyene parliamentuwe inna mantriyutumallage sahayoge wageema eha samanawa palasabhaveth sahayoge labenawa nan apita me samvardhana kriyaamarga idiriyata geniyanda ithamathma pahasu wenawa eegena අපි පහුගිය වතාවේදී අපේ අමාත්‍යාංශයක් හැටියට යම් යම් වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී අපිට බාධා රාශියක් ආවා. ඒ ගැන මම කනගාටු වෙනවා. මොකද එසේ නොවුණා නම් අපිට තවදුරටත් මේ සංවර්ධනයේ වේගවත්ව යා හැකියාව තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද තුළ ඒ සංවර්ධනයේ මීට වැඩිය අපේ අමාත්‍යාංශ තුලින් ඉදිරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් වේවි කියලා. මම Mandi Dwabinali, please. හැබැයි ඒ සේමසිංහ මැතිතුමාගේ 100ත් එක මම කේබී රත්නායක මැතිතුමත් එක මම මේ පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. ඒ වගේම සේමසිංහ මන්තුමාගේ තාත්තත් එක්කත් මේ පාර්ලිමේන්තුවේ මම ඉඳලා තියෙනවා. දැන් මේ සේමසිංහ මන්තුමාත් එක්කත් අවුරුදු ගණනාවක් ඉඳලා මේ පාර්ලිමේන්තුවේ ගත කෙරුවා. හැබැයි මම බලාපොරොත්තු වෙන එතුමාගේ පුතත් එක්කත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න. මම මේව කිව්වේ මේ කාල සීමාවේදී ගරු කතානායකතුමනි මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමාලා ඉන්නවා. වේල් තුන කන නොකාපු මන් පවුල් 10ක් හොයලා දුන්නොත් මම මගේ දේශපාලනේ අයි වෙනවා. එහෙම එකක් නැහැ. අපිට අපේ කතා කරපු මැති ඇමතුරු ගණනාවක් වුණා. ආහාර ද්‍රව්‍යයේ මොකද ඔබතුමා
ආ මිනිත්තුවක් තියෙන ගරු මන්තුම.
ඒක අධ්‍යක්ෂීමක් තියෙන ගරු කතානායකතුමා ඔබතුමා ජීවන කමිටුවේ සභාපතිවරයා හැටියට අපිත් දැන් මලික් සමරවික්‍රම මැතිතුමා ජීවන කමිටුවේ සභාපතිවරයා හැටියට අපි හැමදාම සහභාගී වෙනවා සතියේකට නැත්තම් දෙහිකට වරක්. හාල්වල මිලේ ඉහළ යෑමක් තියෙනවා ඒක අපි කවුරුත් දන්නවා අනිකු සියලු භාණ්ඩවල මිලේ පහත වැටීමක් සිදු වෙලා තියෙනවා වෙනදට වැඩිය ඒ අයගේ ජීවන රටාවේ අද වෙනසක් ඇති වෙලා තියෙනවා ඉතින් මේක දඩවීමා කරගෙන සමහරු බලනවා මේකට අපිට කණ්ඩ නැහැ එහෙම නැත්නම් ජීවත් වෙන්න අමාරුයි ප්‍රශ්න තියෙනවයි ලොකු මවාපෑමක් කරනවා ඒ නිසා සහල් මිල සම්බන්ධයෙන් ගැටලු රාශියක් මතුවුණා ගරු කතානායකතුමනි අපි විශේෂයෙන් මේ අමාත්‍යාංශයේ අපිටත් වගකීමක් තියෙනවා සහල් මිල සම්බන්ධයෙන් දැනටමත් ඒ සඳහා අධිකරු ජනාධිපතිතුමා කමිටුවක් පත් කරලා මේ සහල් මිල ඉහළ යෑම වළක්වන්න අපි වීතෝග නිකුත් කිරීම ක්‍රමානුකූලව
වේලාව අවසානයෙන් පවතිනවා ගරු අමාත්‍යතුමා
ක්‍රමානුකූලව ඒ වීතෝග නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා මොකද මහා පරිමාණයේ මෝල් වලට විතරක් නෙමෙයි සුළු පරිමාණ මෝල් හිමියන්ටත් ඒක ලබා දීලා මුළු රටටම බෙදලා යන විදිහට යම් මෙහෙකින් හාල් මිල ඉහළ යෑමක් තවදුරටත් සිදු වෙනවා නම් අපි කිසි පැකිලීමකින් තොරව ඒ සහල් මිල පාලනය කිරීම සඳහා රුපියල් 50ක් 60ක් අතර මුදලකට නාඩු සහල් ලබා දීම සඳහා විදේශීය රටවලින් ආනෑය කිරීමටත් කැබිනට්
බොහොම ස්තුතියි ගරු ඇමතිතුමා
දුන්නයි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා ඒ වුණා ගරු කතානායකතුමනි මට තප්පරයක් විශේෂයෙන්ම මගේ ස්තුතිය තියෙන අපේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිතුමා ඒ වගේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය අතිරේක ලේකම්තුමල්ලා අපේ අමාත්‍යාංශයේ ආයතනවල සභාපතිතුමල්ලා ඒ වගේම ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට වගේම ඔබතුමා ඇතුළු මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ සියලුම මැති ඇමතිතුරුන්ට ස්තුති කරන්නත් මම මේක අවස්ථාවක් කරගනින් ඔබතුමාට ස්තුති කරමින්
බොහොම ස්තුතියි කඳුරට නවගම්මාන යටිතර පහසුකම් ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ශීර්ෂ 140 කාර්ක සභා එංගද
හායි
ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශ ශීර්ෂ 147 කාර්ක සභා එංගද
හායි
ග්‍රාමීය අධිකරණ පිළිබඳ අමාත්‍යාංශ ශීර්ෂ 154 කාර්ක සභා එංගද
හායි
192 කාර්ක සභා එංගද
හායි
විශේෂ කාර්යම් පිළිබඳ අමාත්‍යාංශ ශීර්ෂ 167 කාර්ක සභා එංගද
හායි
විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පාසුක අමාත්‍යාංශයේ ශීර්ෂ 194 කාර්ක සභාවෙන්ද
හයි
පාර්ලිමේන්තුවේ යලි රැස් වෙයි ශීර්ෂ 140 147 154 292 167 සහ 194 කාර්ක සභාවේදී සරකලා බලා සංශෝධනයේ රහිතව සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි.